Ali Cenab-ı Kavak'ın Lavan'ın
Nitrigalı Nistaran Ağrı Vâsi Pujya Udayriya Gama Dhamma Jeeva Swamin Vaham Seyvisi
තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඛතමා චෞසෝ වායෝ ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා කතමා චෞසෝ අජ්ජත්තිකා වායෝ ධාතු යං අජ්ජත්තං පච්ඡත්තං වායෝ වායෝගතං උපාදින්නම් උද්ධංගමා වාතා අධෝගමා වාතා කුච්චසයා වාතා කොට්ටසයා වාතා අංගමංග සාරිනෝ වාතා අස්සාස පස්සාසාති
සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද ධර්ම දේශනා සඳහා කාලයයි ඒ සඳහා අපි මේ වෙනකොට කවුරුත් දන්න පරිදි මහා හත්තිපදෝපම සූත්‍රය මූල තේමාව වශයෙන් අපි තියාගත්තා ඒ සූත්‍රයේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීම සඳහා ධාතු මනසිකාරයෙන් පටන් අරගෙන අනිකුත් නාම ධර්ම දක්වාම විහිදමින් බොහොම විචිතුරු කතාවක් විචිතුරු විවරණයක් මේ සූත්‍රය සඳහන් කරනවා. ඉතින් ඒ නිසා ඒකේ ආරම්භයේ වශයෙන් අවබෝධ කරනවා නම් කාලය ගන්නවා නම් කුසලයක් කරනවා නම් කරන්න තියෙන කුසලය තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම කියන එක බොහොම ආරම්භක මූලික තේමා වශයෙන් ඉදිරිපත් කරනවා. මේ නිසාම දෝ සමහරු සර්වච්ච දේශනාව පිටු කරනවා නම් නැත්තම් සර්වචන්දාංශගේ ධර්මයේ තේමාව මොකක්ද කියලා හිතනවා නම් මේ චතුරාර්ය සත්‍ය කියලා තමයි සමහර අයතු කියන්නේ. ඒකට හේතුව මේ වගේ තැන්වලදී සාරිපුත්‍ර සාංශයේ සියලුම කුසල් මේ චතුරාර්ය සත්‍ය බහාලනවා. ගොඩ බිම් වසන සතුන්ගේ අත්පාද සටහන් අතර අත්පාදයේ ලොකු වෙන්නාසේ අත්පාදයේ තුල අනිකෝ සියලුම සත්ව පාචතන ඇතුළු කරන්න පුළුවන් වගේ චතුරාර්ය සත්‍ය තුල සියල්ලම ඇතුළත් කරන්න පුළුවන් බව. ඊට පස්සේ මේ චතුරාර්ය සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, නිරෝධ ගාමිනී පටිපද ආර්ය සත්‍ය වශයෙන් කවුරුත් දන්න මේ චතුරාර්ය සත්‍ය විචාර කරලා දීලා ඒකෙන් මේ භාවනාව සඳහා නැත්නම් භාවනා කරන්න සඳහා ප්‍රායෝගිකව වැදගත් වෙන දුක්ඛ ආර්ය සත්‍ය විස්තර කරන්න පටන් ගන්නවා. මේ චතුරාර්ය සත්‍ය හත චතුරාර්ය සත්‍ය කියලා සඳහන් කරන මේ ආර්ය වූ සත්‍ය හතරෙන් ක්‍රියාකාරී කොටස නැත්නම් භාවනා කරන කෙනෙකුට කරිය යුතු කොටස් තියෙන්නේ පළවෙනි ආර්ය සත්‍ය දෙකේ විතරයි. ඒක ධම්මචක්කප්පවත්තන සූත්‍රය වගේ බලනකොට දුක්ඛ සත්‍ය පරිඤ්ඤයං වශයෙන් හාත්පසින් අවබෝධ කළ යුත්තක් බවත් සමුදය සත්‍ය නම් වූ තෘෂ්ණාව පහ කබ්බන් වශයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළ යුතු බවටත් මතක් කරගන්න ඕනේ. ඊට පස්සේ තියෙන නිරෝධ සත්‍ය කියන්නේ අර සමුදය සත්‍ය ප්‍රහාණයටම කියන නමක් පමණයි. සමුදය සම්පූර්ණ තෘෂ්ණාව නිරෝධ කරපුවාම නිරෝධ කරපුවාම ඒකට නැත්නම් සමුදය සත්‍ය කියන කෙලෙස් කංගාව වියලවා දැම්මට පස්සේ වෙන තත්වයටමයි නිරුද්ධ භාවය කියලා කියන්නේ මේ වෙනස් දෙයක් නෙමෙයි. තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ කියලා ඒ ධම්මචක්කපවසන සූත්‍රය කියන ඔය කියන ලද තෘෂ්ණාවගේම අශේෂ ශේෂ නැති වුණා වූ විරාගය දුරු කිරීම නිරෝධයමයි නිරෝධ සත්‍ය කියන්නේ. ඒ නිරෝධ සත්‍ය ආબોධ කිරීමට අවශ්‍ය කරන්නා වූ ප්‍රතිපදාවයි මාර්ග සත්‍ය කියන්නේ. ඒ නිසා ලෝකයට ගැලපෙන්නේ මේ ලෝකයේ දැක ගන්න පුළුවන් වෙන්නේ ওই පළවෙනි සත්‍ය දෙක පමණයි. දුක්ඛ සත්‍යයත් සමුදය සත්‍ය විතරයි. ඒතකොට නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍ය කියන දේවල් මේ ලෝකය කියනවා දිරණ, පළුදු වෙන, කැඩෙන බිඳෙන දේවල් වලට දාන්න බෑ. ඒක එවැනි දේන් විරස්චිච්ච ගතියර තමයි අනාලම්බිත ගතියර තමයි නිරෝධ සත්‍ය කියන්නේ. ඉතින් කෙසේ නමුත් ප්‍රායෝගික පැත්තෙන් බලනකොට මේ සූත්‍රයේදී විස්තර කතාවක් කියෙන්නේ මේ දුක්ඛ සත්‍ය පිළිබඳව. හැබැයි එතනින් නතර කරන්නේ නැහැ. මේ දුක්ඛ සත්‍යය නැති කිරීමේ මාර්ගයත් ඒ දේවල් විස්තර කරන ගාම කරගෙන යන්න සාරිපුත්‍ර ස්වාමීන් සමර්ථ වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව මේ දුක්ඛාරය සත්‍ය ඉස්මතු කරගෙන මේ දුක්ඛාරය සත්‍යය මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සඳහන් කරන ආකාරයටම සම්මුති වශයෙන් ජාති ජරා මරණ වශයෙන් දක්වලා අවසානයේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන විදිහට පංච උපාදානස්කන්ධයන්ටම පිදු කරලා ගත්තොත් දුක කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ අවස්ථාව ගන්නවා මේ පංච උපාදානස්කන්ධයන් පෙන්වන්නට. ඒක තමයි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා අපි දක්වන නාම රූප දෙකමයි මේ රූප කියන එක එහෙමම කියලා නාම කොටස හතරට කඩලා පෙන්වනවා. එතකොට උපාදානස්කන්ධ පහක් වෙනවා. මේ උපාදානස්කන්ධ පහෙන් ආධුනිකයා පටන් අරගන්න ඕනේ අල්ලන්න පුළුවන් ප්‍රමාණ කරන්න පුළුවන් වැරදුනත් ආය අරමුණු සලකුණු ගන්න පුළුවන් රූපස්කන්ධයෙන්ම. ඒක නිසා ථේරවාදය විශේෂයක් කරලා මේ කර්මස්ථාන භාවනා කියන එකක් හඳුන්වා දීලා තියෙනවා. මේ කර්මස්ථාන භාවනාවෙන් සඳහන් කරන්නේ කායානුපස්සනාවෙන් පටන් අරගෙන නැත්නම් රූප ධර්මයන්ගෙන් පටන් අරගෙන හිතට අවශ්‍ය කරන්න ආ වූ භාවනාවට අවශ්‍ය භාවනාමය ගුණ ප්‍රධාන වශයෙන් කරන සතිය පිහිට වීම සමාධි ඇති කිරීම අනිකුත් වීර්ය ප්‍රඥා ධර්ම ඇති කරගෙන ඒ ආර්ය වෙච්ච හිතකින් ආයුධ සම්පන්න හිතකින් තමයි වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන ධර්මතා වෙනවත් අකිනවන නාම ධර්ම වලට හිත ගමන් කරවන්නේ. ඉතින් ඒ නිසා හැම වෙලාවෙදිම දන්නා තන සිට ප්‍රමාණ කළ හැකි තන සිට අරමුණු කළ හැක්කක තන සිට ප්‍රමාණ කළ නොහැකි නොදන්නා තැනට යෑම කුයි මේ ක්‍රමයේ පවතින්නේ. මේකට කියන්නේ ආනුපුබ්බි පටිපදාව කියලා. අනුපූර්ව ක්‍රමය. ඉතින් මෙතනදිත් මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශයක පේන්න තියෙනවා. උන්වහන්සේ රූපස්කන්ධය ඊට පස්සේ අරගෙන ඒක පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් කඩලා පෙන්නනවා. ඉතින් ඒකෙදි අපි මේ වෙනකොට පඨවි ආපෝ කියන කොටස් දෙක සාකච්ඡා කරන්න යෙදුනා. ඉතින් අද සූත්‍රයේ හැටියට නම් තේජෝ ධාතුවෙන් තමයි සඳහන් කරන්න තියෙන්නේ. නමුත් අද අලුතෙන් ආපු කට්ටියටත් භාවනා ක්‍රමය හඳුන්වා දීමේ කොට පාදා ගැනීමේ අදහසින් වායෝ ධාතු කොටස ඉස්සරහට ගන්න මං හිතාගත්තා. ඒ අවස්ථාවේ හැටියට සලකලා අපි ඒ අනුව පස්සේ දවසක තේජෝ ධාතුව සලකා බලමු. එතකොට මේ වායෝ ධාතුව මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පෙන්වන අත්‍යපදෝපමාවට ගැලපෙන විදිහට උන්වහන්සේ අර්ථකථනය දෙනවා. ඒ අර්ථකථනය කියන්නේ කතමාචාවුසෝ වායෝ ධාතු. ඒක තමයි අද අපි දවසේ තේමාව වශයෙන් තේරුම් කරගන්නේ. අවැත්ති මෙහිලා මේ කියන මහා අත්‍යපදෝපම සූත්‍ර තේමාවට අනුව බලනකොට මොකද්ද වායෝ ධාතුව කියන්නේ? සියා අජ්ජත්තිකා සියා බාහිරා. වායෝ ධාතු ආධ්‍යාත්මිකය බාහිරයයි කොටස් දෙකක් ඇත්තේය. ඒක තමයි ඉස්ලාම කියන්නේ. ඊට පස්සේ එයින් අත්විඳිය හැකි ආධ්‍යාත්මික වූ වායෝ ධාතුව තමයි භාවනාවට ලක් කරගන්නේ. ඒකේ එක පැත්තක් පේනවා පච්චත්ත ලක්ෂණය ප්‍රත්‍යක්ෂ කළ හැකි බව. දෙක කවදා හරි අපිට දුක් වෙනවා නම් දුක් දෙන්නේ ආර්ය සත්‍යයක් වශයෙන් අඳුනාගත යුතු වෙන්නේ මේ අපි ආධ්‍යාත්මිකයි කියලා අඳුනගත්ත කොටස් විතරයි. බාහිරේ තියෙන වාතය අපිට කවදාවත් කරදර කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ දුක්ඛ සත්‍යයට නැඹුරු වෙන විදිහට සමුදය සත්‍යය මතුවෙන හැටි පෙන්වීමේ මාර්ගයක් විදිහට අජ්ජත්තික වායෝ ධාතු සඳහන් කරනවා. ඉතින් මෙතනදී අපි දන්නවා පාඨවි ආපෝ කියන කොටස් දෙකට අපි ථේරවාද ශාසනයේ සඳහන් වෙන දෙචිස් කොටාස දෙකට කඩලා පෙන්වන්න පුළුවන්. පළවෙනි 20 පාඨවි ධාතු වශයෙන් දෙවෙනි 12 ආපෝ ධාතු වශයෙන් පෙන්වන්න පුළුවන්. නමුත් මෙතෙන්ට එනකොට වායෝ ධාතුවට යනකොට ත්‍රිපිටකේ පුරාම තියෙන එකම ක්‍රමයකට වායෝ ධාතු උද්ධගම වාතයේ අධෝගම වාතයේ කුච්චසේ වාතයේ කොට්ටසේ වාතයේ අංගබංගානුසාරී වාතේ සහ ආස්වාස ප්‍රස්වාස වාතේ කියලා කොටස් 6කට කඩ. විතර 32ට 32 කොටස් වලට 6ක් එකතු වෙනවා වායෝ කොටස්. ඒක සාමාන්‍ය සම්මත අසුභ භාවනාවට ගන්න 32 කොටස්ේ නෑ. නමුත් මේකේ හැම තැනම තියෙන්නේ උද්ධංගම වාතේ වශයෙන් සඳහන් කරන්නේ අපේ ආහාර මාර්ගය කපල දික්කරුවොත් අපි බම්බයක් අත් දෙක දික්කරුවොත් දෙපැත්තට ඒ වගේ හයහමාරක් විතර දිගයි කියලා කියනවා මේ ඇක්චුලි තියෙන දඟර දිග අරපුවා. නැත්නම් අපි අත් දෙක උස්සලා හිටගෙන අත් දෙක උස්සගත්තොත් තියෙන උස වගේ හයහමාරක් හතක් විතර වගේ ප්‍රමාණයක් ස්ත්‍රී පුරුෂ අතර පොඩි වෙනසක් තියෙනවා. මේක ඉහළ පහළ යනවා. අන්න ඒකේ මැද ඉඳලා උඩ දිහාවට තල්ලු කරන වායත කොටාසයක් තියෙනවා ආහාර දිරවීමට ඒක අවශ්‍යයි. ඒක තමයි අපි මේ ඈනුන් අරිනකොට ගුරට එනකොට වගේ උඩට තල්ලු කරන වාතයක් තියෙනවා. ගොඩුස් යනවායි කියලා කියන්නේ. රාම තෙල් කියලා එක මේකට කියන්නේ සිංහල භාෂාවේ රාම තෙල් අරින වෙලාවට වැඩ කරන උද්ධංගම වාතය. ඉහළට යන වාතය. ඊට පස්සේ මේ ආහාර පල්ලෙහාට තල්ලු කරන්න නිතරම ක්‍රමාකුංචන ක්‍රමයට බඩවැල් දිගේ පල්ලෙහාටට කරන අධෝගම වාතය කියනවා වාත පිට වෙනවායි කියලා අපි කියන එකත් මේ ආහාර පල්ලෙහාට ගෙනියන එකත් දෙකම කරන්නේ ඒ අධෝගම වාතය. ඒක නිකන් හරියට කියනවනම් මූද මැදින් පටන් අරගෙන ගහන රැල්ල මූදේ සීමාව දක්වා දෙපැත්තට විහිදෙනවා. හැම පැත්තටම විහිදෙනවා. කොහෙන් පටන් ගන්නවද දැන්නේ නැහොත් පේන දින හැම තැනම යූරට රැල්ල ගහන ගතියක්. ඒ වගේ තමයි මේ ආහාරයේ පද්ධතිය මැද ඉඳලා දෙපැත්තට නිතරම අපි නිදාගෙන හිටියත් මොනවා කරත් ඒ වාතය වැඩ කරනවා. ඒ වාතයේ වැඩ කිරීම බාධා වුණොත් තමයි ওই নানা ආකාර වාත රෝග එන්නේ. ඒ කොටස දෙකකට කියනවා උද්ධංගම වාතය සහ අධෝගම වාතය. ඊගා කුච්චසේ ආවාතය සහ කොට්ටසේ ආවාතය කියලා කියනවා. ඒ බඩවල් ඇතුලේ ක්‍රියාත්මක වෙන ක්‍රමාකුංචන ක්‍රමේ වැඩ කරන්නේ කුච්චසේ වාතය. කොට්ටසේ වාතය කියලා කියන්නේ ඒ බඩවැල් වලින් පරිබාහිර හමෙන් ඇතුලේ තියෙන උදර කුහරය තුල ක්‍රියාත්මක වෙන වාතයක් තියෙනවා. බඩවැල් ඇතුළ පිට දෙකට ගත්තාම ඒකට කියනවා කුච්චසේ වාතය කොට්ටසේ වාතය කියලා. ඒ වාත කොටස් මේ ආහාර දිරවීමට නිතරම අවශ්‍යයි. ඒක නිසා අයුවා අපේ ඉච්ඡානුක පේශින්ගෙන් නෙවෙයි වැඩ කරන්නේ, අනිච්ඡානුක පේශින්ගෙන් නිතරම ඒගොල්ලෝ මේ වැඩේ කරගෙන යනවා. ඊට පස්සේ තියෙනවා අංගමංගලනුසාරී වාතය කියන එක. අංගපසංග එහෙම හොලවන්න උදව් කරන වාතය. ඒකට සාමාන්‍ය චිත්ත කිරිය වායෝ ධාතුව කියලා පසු කාලීනව අටුවාචාරින් වහන්සේ යොදාගෙන තියෙනවා. අපේ හිතට අත දිගාරින්න ඕනේ නම් ඉස්සල්ලාම ඒ හිතෙන් ඒ මොකක් හරි හේතුවක් නිසා අපි දකින්න රසවත් කෑමක් තියෙනවා. ඒ කෑම ගන්න අත දිගාරින්න ඉස්සල්ලාම චේතනානුරූපව හිත සංඥාවක් නිකුත් කරනවා. ඒ නිකුත් කරපුවාම ඒ සංඥාව අනුව ඒ හිත ක්‍රියාත්මක කරන චිත්ත ක්‍රිය වූ වායෝ ධාතුව නිසා අත දිගාරිනවා. යම් වෙලාවක ඒ සංඥාව නිකුත් වීම නතර වුණා නම් ඒත් එක්කම ඒ අත දිගෑරීමේ කෘත්‍ය නතර වෙනවා. ඒක හරියට කියනවා නම් මේ ශාලාව නැත්තම් මේ ආයතනය විදුලිය කලවලා තිබුණාම අපි දන්නවා ඒකේ විදුලි පුවරුවට ගියාම ස්විච් බෝඩ් එකට ගියාම අපිට අවශ්‍ය විදුලිය නම් ආලෝකය නම් විදුලි ඒ ස්විච් එක දාපුවාම ඒතුවාක් වෙලා කරබන තිබුණු ඒ විදුලි බුබුල ආලෝකමත් වෙනවා. අපිට ඕනේ කරන්නේ ෆෑන් එකක් වැඩ කරන විදුලි පංකාවක් නම් ඒකට දාපුවාම අර යකඩ කොට එක පාට ක්‍රියාත්මක කළ වායු ධාරාවක් කැරකෙන ශක්තියකින් නිකුත් කළ වෙනවා. ඒක නිකුත් ඒ විදුලිය දුවන්නේ සීතකරණයකට නම් විදුලිය මේ දීපු ගමන්ම ස්විච් එක දාපු ගමන්ම සීතල කිරීමේ වැඩ පිළිවෙලකට යනවා. ඒ වගේම ඒක යොමු කරලා තියෙන උණුසුම්කරණයකට නම් උණු ස්විච් එක දාපු ගමන්ම මේ යන්ත්‍රේ රත් වෙන්න පටන් ගන්නවා. මේ විදිහට එකම විදුලිය දෙයක් කරකවන්න දෙයක් උණුසුම් කරාන්න දෙයක් සීතල කරාන්න විදුලි ආලෝකය ගන්නවන්න විවිධාකාර පැති වලට දාන්න ඕන. හැබැයි ඒ අදාළ ස්විච් එකට දානකම් ඒ යන්ත්‍රේ නිකන් යකඩ කොටක් විතරයි. විදුලිය ගිය ගමන්ම එයා එයාට ඒ පුරුදු වැඩ පිළිවෙල කරනවා. ඒ වගේ තමයි මේ අංගමංග කියලා කියන අපේ අංගපසඟ ඒ අදාළ විදුලි ධාරාව එනකම් සූදානම්ව ඉන්නවා. විදුලි ධාරාව ආපු ගමන් ඒකට කියන්නේ චිත්ත කිරිය මේ වේගය අනුව වැඩ කරනවා. එතකොට ඒකට අංගමංගානුසාරී වාතය කියලා කියනවා. මේක ઈચ્છානුගත. මේක චේතනා පූර්වකයි. අර කුච්චසේ වාතය, කොට්ටසේ වාතය, උද්ධංගම වාතය, අදෝගම වාතය වගේ අනිච්ඡානුක පේශින්ගේ නෙමෙයි සිද්ධ වෙන්නේ. මේකට චේතනාව සම්බන්ධයි. ඉන්පස්සේ තියෙන ආස්වාස ප්‍රසවාස වාතය. අපි මේ ආනාපාන සති භාවනාවට හෝ පිම්බීම හැකිලිම භාවනාවට පාවිච්චි කරන වාතය. මෙන්න මේ විදිහට වායු කොට්ටාස හයක් මේ ශාසනේ හඳුනාගෙන තියෙනවා. ඒක ඉතින් මේ කාලේ තියෙන නවීන වෛද්‍ය විද්‍යානුකූල වැඩ දිහා බැලුවත් කිසිම පටලැවිල්ලක් නැහැ. ඒක අනුයාතව ගියේ මේක හැබැයි බොහොම පැරණි එකක්. මේ සරුවචනාංශයේ හෝ මේ සාරිපුත්තු සාංශකේ දේශනා අඩුම ගාන අවුරුදු 2550කට 50කට නෙවෙයි ඊටත් අවුරුදු 20-30කට වැඩිය පැරණි. ඒ වගේ තියෙනවා මේක දැකලා පෙන්නපු විද්‍යානුකූල ගතියක්. ඉතින් මේකෙදි මෙතෙන්ට යනකම් සරුවචන මේ සාරිපුත්තු සාංශ උගන්වීමක් මේ කරන්නේ. අපි ළඟ තියෙනවා නම් වැරදි අදහසක් මේක ඇතුලේ ජීවියෙක් ඉන්නවා මේක ඇතුලේ ආත්මයක් තියෙනවා නැත්නම් මේ ශරීරය නැමැති කූඩුව ඇතුලේ නේවාසික කෙනෙක් ඉන්නවා මේ කූඩුවට විධායක කෙනෙක් ඉන්නවා එහෙම නැත්නම් මේක විඳින කෙනෙක් ඉන්නවා කියලා ගන්න තියෙන මායාව හොබස් බය නැති කරන්න නම් මේක ඇතුලේ වෙන වැඩපිළිවෙල අපි කිව්වොත් මේ විදුලිය දුන්නාට පස්සේ ඒ යන්ත්‍ර වැඩ කරන්නේ ඉව ඇතුලේ කවුවක්වත් ඉඳලා නෙමෙයි ඒ විදුලි පත්‍රය සකස් කරලා තියෙන්නේ විදුලිය එනකොට එකක් සීතල වෙනවා එකක් රත් වෙනවා එකක් කරකවනවා එකක් එළිය කරනවා ඕන විදිවල කරතේ. ඒ විදුලිය වෙන ඕන දෙයකට යොදාන්න පුළුවන්. ඒ යන්ත්‍රයට දුන්නොත් ඒ යන්ත්‍රය එහෙම වැඩ කරනවා වෙන යන්ත්‍රයට දුන්නොත් වෙන විදිහට වැඩ කරනවා. අන්නේ විදිහට වායෝ ධාතුව කියලා කියන්නේ ශක්තියක් නම් ඒක අජ්ජත් බහිද්ධා කියලා කොටස් දෙකක් තියෙනවා. එහෙනම් මේ අජ්ජත් කොටස තමයි පණ නල කියලා අපි සඳහන් කරන්නේ ප්‍රාණය එහෙම නැත්නම් ආස්සාස පස්සාස ආන අපාන කියලා ගණන් අරගන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා බබෙක් ඉපදිච්ච ගමන් ඒ බබාට පණ තියෙනවා කියලා දැනගන්නේ එහේ හුස්ම ගැනීම පටන් ගත්තොත් තමයි. ඉතින් ඒකෙදිත් ඇත්තට මේ මොකක් කියන්නේ ගහම ඥාන රාමසංශකෝ කියන්නේ යන්නොත් පටල වෙනවායි කියලා. ඊයස් මේ සුතමේ වශයෙන් ගත්තොත් සඳහන් කරනවා පටල වෙන සඳහන් නෙවෙයි කියන්නේ මේ හුදු සුතමේ ඥානය සඳහා. ඇතුලේ බබා එළියට එනකොට බඩ ඇතුලේ පිරිච්ච වාතයේ එළියට පිටවීම තමයි ඉස්සල්ලාම වෙන්නේ කියලා. ඒ මාවගේ යෝනි මාර්ගයේ තියෙන තදවීම නිසා ඒක නිසා අර නාස්පුඩු වල තිබිච්ච සෙවල જાති ඒ ඕජාව ඒ ගර්භාෂය ඇතුලේ තියෙන ඕජාව ඔක්කොම පිඹගෙන එළියට දාගෙන පටන් ගන්න. ඒක නිසා පළවෙනියෙන් පටන් ගන්නේ පිට කරන වාතය කියලා කියනවා. ඊට පස්සේ තමයි ඇතුලට මේ ඒ කියන වාතේ අරගෙන ඉන්නේ බබා ඇතුලෙන් අරගෙන ඉන්නේ. පළවෙනිම උත්සව ඇතුලට ගන්නේ මේ කෙලසිච්ච දූලි සහිත වාතේ. ඒ නිසා මේ වෙලාවේදී නහයෙන් පටන් ගන්න බඩට යනකන් කටුවත්තක් දාලා ඇද්දා වගේලු තේරෙන්නේ. කවදාකවත් උස්ම අරගෙන නැහැ මේ වගේ ගොරෝසු වාතයක්. ඉති අඬාගෙන තමයි උපදින්නේ. ඒ හුස්ම ගන්න එක හරියට නහයට වතුර දැම්මා වගේ. මෙතනදී ඒකකොට අස්ස පාන කියලා සඳහන් කරන්නේ පළවෙනි ක්‍රියාවලිය නම් ජීවිතේ පටන් අරගන්නේ ප්‍රස්වාසයකින් වාගේ. ආශ්වාසය තමයි දෙවෙනිට සිද්ධ වෙන්නේ. ඒ නමුත් ඒක නෙවෙයි සාමාන්‍ය විවහාරේ පවතින්නේ ඉස්සර වෙන්නේ ආශ්වාසය ඊගාට ප්‍රස්වාසය කියලා. ඉතින් මේක නිකන් හුදු බහුසුත භාවයේ සඳහා කියනවා මිසක් මේවා නිකන් වචන පටලවා ගන්න තියෙන දෙයක් නෙවෙයි. කෙසේ නමුත් ඒ ආශ්වාස ප්‍රස්වාසයෙන් තීන්දුව වෙනවා බබත් පණ තියනවද නැති කියලා. ඉතින් ඒකම තමයි ඒ නිසා ඒ ආශ්වාස ප්‍රස්වාසය පිළිබඳව සර්වඥාසේ සඳහන් කරනවා භාවනාවට සඳහන් කරනට ආනාපාන සති සමාධි භික්කවේ භාවිතා බහුලී කතා සන්තෝචේව පනීතෝච සුකෝච විහාරෝච අසේචන කෝච සුකෝච විහාරෝච කියලා. උනා සඳහන් කරනවා මේ ආශ්වාස ප්‍රස්වාස මේ ආනාපාන සති සමාධිය ගත්තොත් ඒ සමාධිය ඇති කරගත්ත කෙනාට ශාන්ත භාවයක් තියෙනවා. ඒ ශාන්ත භාවයට ප්‍රධාන වශයෙන් පෙන්නන්නේ මේ හිතවිලි කපල දාන නිසා. එහෙම නැත්නම් විචාර මේ විතක්ක උපච්ඡේදය නිසා හිතේ අර අවුල් සහගත තත්ත්වේ නැතුව ආනාපානෙත් සමාධිගත වෙනකොට ශාන්ත භාවයක් තියෙනවා. ප්‍රණීතයි බොහොම ප්‍රණීතයි. ආනාපාන සති සමාධියට යනකොට ප්‍රණීත වෙන්න එක හේතුවක් තමයි හුස්ම බොහොම සංසිද්ධිලාතියි. අනිත්‍යක හිත සම්පූර්ණයෙන්ම හුස්ම මත වැටලා තියෙන නිසා ප්‍රණීත භාවයක් තියෙනවා. සන්තෝෂයේ උපනිෂද අසීචන කෝච කියලා ලස්සන වචනයක් පාවිච්චි කරනවා. ඊ ආස්වාස ප්‍රස්වාස අරමුණ හොයාගෙන අසුභ භාවනා කරන කෙනෙක් සෝනකට යන්නා වගේ හෝ කසින භාවනා කරන කෙනෙක් කසින මණ්ඩල හදන්නා වගේ හෝ මොන්නම වෙහෙසක්වත් නැ ස්වභාවිකවම ලැබිච්ච දෙයක්. සීචනේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් පාලි වචෙන් සඳහන් කරන්නේ වතුර දාලා අනලා කරන වැඩේ. කියන්නේ කසින මණ්ඩල හදලා තියෙන ඉසර විවිධ මැටි අනලා රෙද්දක ගාලා ඉතින් ඒව හැදිල්ලක් අවශ්‍ය කසින භාවනාවට. ආනාපාන සතිය ඉබේ ලැබිච්ච එක. අසීචන කෝ. සුකෝච විහාරෝත. යම් කිසි කෙනෙක් කාය දුස්චරිත වචී දුස්චරිත නතර කරලා එක තැනක වාඩි වෙලා හුස්ම ඇවිස්සෙන જાති හිතවිලි කාම හිතවිලි ද්වේෂ හිතවිලි එහෙම නැත්නම් උද්දච්ච කුක්කුච්ච කියන නොසන්සුන් ගති හෝ සැක කියන දේවල් තමයි අපේ හුස්ම ටිකක් සුවාසයක් වඩපත් කරන්නේ මොකද ආනපන සමාධියට යනකොට ඒ ඔක්කොම නතර වෙලා සුඛ විහරණයක් ලැබෙනවා සුවසේ වාසයක් ලැබෙනවා ඉතින් ඒක තමයි ඒ නිසා සර්වඥයන් සදාහන් කරන්නේ යම් කිසි කෙනෙකුට මාරාන්තික නැත්නම් තමන්ව විනාශ කරන අනුන් විනාශ කරන වර්ගයේ භයානක හිතිවිලි පහළ වෙනවා නම් එවැනි කෙනෙකුට ආනාපාන සති භාවනාවෙන් ඒ සුඛ විහරණේ ලබා දෙනවා කියන්නේ. ඇත්තට මේක මේ විස්තරය හොඳට දැනගන්න පුළුවන් වෙන්නේ මේ කියපු පාඩේ අරගෙන තියෙන සූත්‍ර පිටකේ නෙමෙයි ඒක තියෙන්නේ මේ විනය පිටකයේ භික්ෂුන් වහන්සේලාගේ පාරජික පාළිය තුන්වෙනි පාරජිකාව සම්බන්ධයෙන් ඒකට හේතු වෙලා තියෙන්නේ සමහර ස්වාමින් වහන්සේලාට සර්වචන් වහන්සේ විසින් දීපු උපදේශ නිසා මේ දෙතිස් කුලප භාවනාව සහ මරණානුසති භාවනාව දැඩිශීල කරන්න ගිහිල්ලා හිත වික්ෂිප්ත වෙලා මැරෙන්න හිතලා මේක මහා මේකනම් සත්‍යය මොකටද ජීවත් වෙන්නේ ඇති වැඩක් නැහැ කියලා වනස්සිත විල්ලක් ඇවිල්ලා සීදීන සංගන්න පටන් ගන්න තියෙනවා. මේ ਸਰුවචනාංශයේ මේ භාවනාව දීලා කාලයක් ඉඳලා අපහු වෙනකොට ඒ වගේ සිද්ධි වෙච්ච නිසා අන්න එවැනි වනස්සිත විලසිත හිතක් සංසුන් කෙරවීමටයි මේ සාන්ත වූ ප්‍රණීත වූ සුඛ වේරණයක් දෙන ආනාපාන සති භාවනාව මේ අස්වාස ප්‍රස්වාස වායෝ ධාතුව මුල් කරගෙන කරලා තියෙනවා. ඉතින් අපි ආධුනික කෙනෙක් අහගෙන ඉන්නවා නම් කොහොමද ආනාපාන සති භාවනා කරන්නේ කියන උපදේශ පන්තියක් මේ බණටම රිංගවලා ගත්තොත් අපිට කියන්න වෙන්නේ මේ ආස්වාස පස්වාස වායෝ ධාතුව ඊටාම සාන්ත වූ ප්‍රණීත වූ සුඛ විහරණයකින් දින දෙයක් නිසා යම්ම දෙයකට අපේ හිත යෙදিলা තියෙනවා නම් ඒ තාකල් ආස්වාස පස්වාසට හිත යන්නේ නැහැ. ඒක නිසා අස්සාස ප්‍රසාස වාතියත්තා වූ මේ සුඛ විහරණය ලබන්න කැමතිනම් සමාධිය ලබන්න කැමතිනම් සාන්ත ප්‍රතිපහාරට කැමතිනම් ඒක නර කැපකිරීමක් කරන්න ඕනේ. ඒ කැපකිරීම සරුවචන සඳහන් කරන්නේ ගම ගෙදර අතහැරලා කැලේකට යන්න. ගහක් මුලට යන්න. එහෙ නැත්නම් කාමභෝගීන් වෙන්වෙච්ච ශූන්‍යාගාරයකට යන්න කියලා. මොකද මේ ගමක හෝ ගෙදරක නගරයක ජීවත් වෙනකොට මේ ඇහැ පිනවන කන පිනවන අපි කියන්නේ වෙළඳ ප්‍රචාර වැඩ නිතරම පීරිගෑවෙන නිසා කෙනෙකුට ඔළුව කෙලිටියන්ට අමාරුයි. එතකොට ඇහැ කනන ආශේ වගේ දේවල් වැඩ කරන තාක්කල් කවදාකවත් හිත ආස්වාස් ප්‍රසවාසයට යන්නේ නැහැ. ඒත් ආස්වාස් ප්‍රසවාසයේ තමයි ජීවිතේ ගෙන දෙන ජීවිතය පවතින අඩුවෙන්ම අවශ්‍ය කරන දේ. ඒක තියෙද්දි තමයි අපිට කයි අනිකුත් දේවල් වැටෙන්නේ දිවට රස වැටෙන්නේ නාසයට ගඳ වැටෙන්නේ කනට ශබ්ද ඇහෙන්නේ ඇහැට රූප පේන්නේ ආස්වාස් ප්‍රස්වාසයේ තිබුණොත් තමයි යම් වෙලාවකක නිරුද්ධ වුණා නම් අනික් ශේරම වැඩ කරන. ඒක නිසා විශාක උපාසකතුමා මේ ධම්මදින තෙරින්නාසිකින් අහනකොට මොකද්ද ආර්යාවෙනි කාය සංකාර කියලා කාය පැවැත්වීමට අවශ්‍ය කරන අඩුම දේ මොකද්ද කියලා හමුවන් කියන්නේ ආස්වාස් ප්‍රස්වාසය. එනිසා යම් කිසි වෙලාවක අපිට ආස්වාස් ප්‍රස්වාසයේ හදාරන්න වෙනවා නම් අනිවාර්යම දෙයක් තමයි හොඳට දන්න කෙනෙකුට ඒ අනිකුත් ඇහැ කන ජීව නාසය කාය කියන දේවල් කෙරෙහි හිත වික්ෂිප්ත වෙන ගති
ප්‍රයෝගලින් වහන්න වෙනවා. නොකළොත් මේක තේහෙන්නේ නැහැ. නැත්තම් මේ සාන්ත භාවයට යන්න බෑ. ඒකයි මේ අරණ්‍යගත රුක්ක මූලගත ශුන්‍යාකාරගත කියන බාහිර පරිසරයේ පෙන්ලා තියෙන්නේ. ඒකත් කරලා එතින් ගියාට පස්සේ ඉඳගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා, ඇවිදිනවා, නිදා ගන්නවා කියන ඉරියව් හතරෙන් මේ වායු පොට්ටබ්බ ධාතුවත් එක්ක වැඩ කරන හොඳම ඉරියව වාඩි වෙන්නේ. ඒ වාඩි වුණාට පස්සේ ඒ වාඩි වෙලා ඉන්න ඉරියව්ව නොසන්සුන් නම් අසමබර නම් දඬු වෙලා දැඩි වෙලා තියෙනවා නම් අපේ හිත අර සාන්ත ප්‍රණීත වූ ආස්වාද ප්‍රසවාසිත යන්නේ නැහැ. ඒක නිසා කියනවා වාඩි කරවලා හොඳට හිතට මේ විවේක වීම සඳහා කයට හොඳට මෛත්‍රී කරන්න, මෙලෙක් කරගන්න, සැහැල්ලු කරගන්න, සමබර කරගන්න, ලිහිච්ච ස්වරූපයෙන් කය පවත්වා ගන්න. ඉතින් මේකෙන් මේ පෙන්වන්න හදන්නේ අපි මේ ජීවත් වීම කියන අඩුම ලංසෝට බස්සන්නයි හදන්නේ. ජීවිතේ විචිතුරු නෙමෙයි, ආලවට්ටම් නෙමෙයි. ඒ ආලවට්ටම් වලින් වෙලා තියෙන්නේ අර මූලික දේ හඳුනා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි අන්තිමට බලනකොට මේ ශාන්තෝ ප්‍රණීත ආනාපාන භාවනාව ආනාපාන සමාධිය නොදැන අනන්තවත් අවස්ථාවක් තියෙනවා මැරලා. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? අර හිත නන්නත්තර වෙලා තිබිලා මැරලා ගියාට පස්සේ ඒකවදාව සම්පූර්ණ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම තවත් දිගින් දිගට භවයෙන් භවයට යනවා. ඒ නිසා මේකේ අඩිය පාද ගණ්ඩයි මේ ආනාපාන සති භාවනා ආස්වාද ප්‍රසවාස කාය සංස්කාරවලට හිත යොදාගන්න කියන්නේ. ඉතින් ඒ වාඩි වුණාට පස්සේ කායේ වෙහස නැති ගතිය, වේදනා නැති ගතිය අවශ්‍ය සාධකයක්. ඒවට කියන්නේ සමත අනුග්‍රහිතය කියලා. හිත සමාධිගත වෙන්න නම් ඔය කියන ආනාපාන සමාධියට එන්න නම් අනුග්‍රහ කරන්න ඕනේ. අනුග්‍රහ කරනවා කියලා කියන්නේ උලක් උඩ ඉඳගෙන එනසම් කටුගේක දාගෙන එනසම් වැලේ යවිදිද්දී හෝ කඹේ යවිදිද්දී හරි ආනාපාන කරන්න බෑ. ඒ මොකද එතකොට වෙන්නේ මොකද හිත බාහිරයට දුවනවා. ඒසහා ආධුනික විශේෂයෙන්ම කාය හොඳට සම්පත් කරගන්න. සම්පත් කරලා ඒක ඒටම ඒක බලා ගන්න පුළුවන් මට්ටමට ආවට පස්සේ ඒ කායට හොඳට මෛත්‍රී කරනකොට ස්වභාවයෙන් අංගමංගානුසාරී වාතය නතර වෙන්න ඕනේ. කියන්නේ අතපය හෙල්ලිලි නතර වෙන්න. කොච්චසේ වාතයේ කොට්ටසේ වාතයේ කියලා කියන්නේ බඩ පෙරලෙන ගති, බඩේ වාතේ ඒවා තියෙනවනම් අන බන බාන කරන්න බෑ. උද්ධංගම වාත, අදෝගම වාත තියෙනකොට දැන් සාමාන්‍ය කැස්ස කියලා කියන උද්ධංගම වාතය. ඒක තියෙනකොට තමයි විතරනේ ළඟ ඉන්න කෙනාටවත් බාන කරන්න බෑ. ඒ වගේ අඩු කරගන්න. අඩු වෙනවනම් හොඳයි කියන්නේ. ඒ මොකද අශාස ප්‍රසාස වාතේ නම් මේ ශාන්ත සුන්දර භාවයට යන්න අනිකුත් වාත ඔක්කොම වාත වෙන වැඩි. ඒ නිසා ඒව ප්‍රයෝගයෙන් උපක්‍රමයෙන් නැත ගන්න වෙනවා. නැත්තම් අපිට හිතා ගන්න වෙන තියෙන කරන්න දෙයක් නැතිකමට යනවා. ඉතින් අන්න ඒ වගේ මේ කය තැම්පත් කරන ගේ මේ මුල් පියවර කාටවත් තේරෙන්නේ නැවක තියෙන වටිනාකම. මුගෙ දෙනෙක් අර උඩ තියෙන අතු අල්ලන්න හදනවා මේ පතනම දන්නේ. මේකදී අර අනිකුත් ඉඳුරන් සංසිඳෙන්න ඕනේ. මේ වායු කොටස 6න් අනික වායු 6ම 5ම සංසිඳනට පස්සේ තමයි මේ අඩියටම තියෙන කයේ සංස්කාර ධර්ම වෙන ක්ෂාරය, හරපද්ධතිය. කයක් තියෙනවා. එහෙම නැත්නම් ජීවත් වෙන කයක් පැවැත්ම, ජීවය කියන අඩිය බලා ගන්නයි අපි මේ යන්නේ. ඉතින් අඩිය බලා ගන්න යනකොට ඒක ප්‍රකට වෙන තෙක් ආස්වාද ප්‍රසවාසය තියෙනවනේ ඒක ප්‍රකට වෙන තෙක් මොන්නම දෙයකින් හරි හිත කලබගත්තොත් ආස්වාස් ප්‍රසවාසයේ පෙනේවා කියලා ඔහු කලබගත්තොත් පේන්නේ නැහැ. ඒ චේතනාව බලවත් වෙනවා. ඒ නිසා සංසිඳවන්න ඕනේ ආනාපානේ ආස්වාස් ප්‍රසවාසයේ පෙනෙනකම්. ඒ පෙනුනට පස්සේ පටන් ගන්නකොට ආස්වාස් ප්‍රසවාසයේ බොහොම ගොරෝසුට පටන් අරගන්නේ. මොකද හේතුව? ඒතුවාකල් හිත තියුණේ කෙලස් බරිතවයි. කය තිබුණේ අංගමංගානුසාරී වාතයට වැඩ කරමින්. ඒ නිසා හුස්ම ගන්නේ ඉඳ ගන්න ඉස්සලා තිබුණ ඉරියව්වේ වේගය අනුව තමයි. මොන ඉඳගත්තට පස්සේ ඒක ක්‍රමයෙන් දැන් ඉඳගෙන ඉන්න ඉරාවට එච්චරම හුස්ම අවශ්‍ය නැහැ. තැම්පත් වෙන්න පටන් ගන්නවා. නමුත් ආධුනිකයාට තැම්පත් වුණාට පස්සේ පේන්නේ නැහැ. ඒක නිසා යාග සිද්ධ වෙනවා පටන් ගන්නකොටම පුදුමාන් තරම් යාගී ගති ලක්ෂණ බලන්න. ඉතින් ඒ නිසා ක්‍රම තුනකට අල්ලත හැකි. එකක් තමයි ඉහළට වාතය ගන්නවා පහළට හෙළනවා කියන ඒ වා ආස්වාස් ප්‍රසවාස ආරමුණ අල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඉහළට පහළට යන වාතය ඇවිල්ලා වදින්නේ වැඩියෙන්ම කොතනද? නාසිකාග්‍රයේද, උඩුතොලේද, නහය ඇතුලේද, උගුරේද, පපුවේද, බඩේද කොතනද වැඩියෙන් වදින්නේ කියන තැනත් මේකටම තවත් ආධාරකයක් වෙනවා. තුන්වෙනි එක තමයි තවත් හොඳයි. ඒ වචින තැන ආස්වාස වාතයෙන් ඇති කරලා දෙන sannivedanaya saha addakima attvindima prasvasa vaatayen athi karala dena addakima sansidhimatte me attvindimatte kohomada wenas wenne kiyala balana gathi. Eka bohoma siyum karana.
Etulata peeraagena yana vaatayat bahireta pita karana vaatayat kiyana deken nasikaagraya nam balanne nasikaagrayata wenas sannivedana deka da hambenne eka wage deyakda menne me deka wen kala danaganna ganna utsahayak paasa හිතේ ශාන්ත ගති වැඩි වෙනවා. හිතේ සියුම් ගති වැඩි වෙනවා. ප්‍රණීත වෙන්න පටන් ගන්නවා. ආන්න මේ වැඩ පිළිවෙල තමයි යෝගාවචරයා මේ බලාපොරොත්තු වෙන්නේ උපදේශ වශයෙන්. ඒ උපදේශ සඳහා මේ දෙන්නේ මූලික තේමා විතරයි. ඒ සඳහා ක්‍රම සාවිදි භාවනා තුලින්ම යල්ලන්නේ. ඉතින් අපි හිතමු මේක හරියට තේරුම් ගත්තයි කියලා. වෙන විදිහට හිතනවා නම් තද බල හිතවිලි බාධාවක් නැති වුණාය, වේදනා බාධාවක් නැති වුණාය, ශබ්ද බාධාවක් නැති වුණාය. පුදුමඟුණයි කියලා හිතමු ආනාපානට ගන්න. එතකොට මේ පිටකේ භාවනා යෝගාවචරය දානවා මාගේ උදාහරණයක් වශයෙන් ඕන නාස්කාග්‍රේ වදින්නේ. ඇතුළේන හුස්මකට මේව දිගට වැටෙනවා. පිට වෙන එක කෙටියට වැටෙනවා. නැත්නම් ඇතුළේන එක කෙටියට වැටෙනවා. පිට වෙන එක දිගට වැටෙනවා. ආදි වශයෙන් දෙක දෙපැත්තට කරගත්තයි කියලා. උදාහරණයක් වශයෙන් පොල් ගෙඩියක් අරන් දෙකට බින්දට පස්සේ මේක ඇස් පැත්ත මේක උල් පැත්ත කියලා වෙන් කරගන්න පුළුවන්ුණයි කියලා හිතමු. ඒක තමයි ඔය භාවනාවට බැස ගැනීම. තුන්වෙනි එකලස ඉඳගෙන ඉඳගන්න හිතට හිත දාන එක එක ඊගාට ඒකෙදි ආනාපානෙන් නම් ඉස්සර වෙන්නේ ඒක අල්ලා ගන්න එක දෙක තුන්වෙනි එක තමයි කොතනද සිද්ධ වෙන්නේ ඒකේ ආස්වාද ප්‍රසවාස පළු දෙක වෙන් කළ දැන ගන්න පුළුවන්ද කියන එක ඉතින් මේකමයි උදරේ බිම්බී මහැකලෙන් බලනකොට කරන්න තියෙන්නේ ඉඳගෙන බලාන ඉන්නකොට ආස්වාද ප්‍රසවාස වෙනකොට ශ්වසන පද්ධතිය යටම කෙලවර නම් ප්‍රකට ඉතින් ඒක පේන්නේ උදරච්ඡිද චලනයක් විදිහට උදර චලන විදිහට ආශ්වාසයත් එක්ක සරල සමාන්තරව හිඹීමක් සිද්ධ වෙනවා ප්‍රශ්වාසයත් එක්ක සමාන්තරව හැකිලීමක් සිද්ධ වෙනවා එතකොට ඒ යෝගාවචරය ඒ ආනාපානේ නයි කියන කෙනෙක් මේ බලන්න තියෙන්නේ මේ පේන එක අරගෙන ඒක හිඹීම හැකිලීමෙන් වෙන් වෙන හැටි හිඹින වෙලාවෙදි මේක හැකිලීම නෙවෙයි කියන්නේ මොනවද දකින්න හැකිලීම නැද පිඹෙන්නේ නෑ මේ හැකිලෙනවාමයි කියන්නේ මොනවද තියෙන කියලා දෙක වෙන් කර ගැනීම බොහෝමත්ම වැදගත් දෙයක් වෙනවා. මෙන්න මේ විදිහට ගියාට පස්සේ ඉතින් ඇත්තටම හරි ලේසි ඉතුරු ටික කියන්නේ මෙන්න මේ විදිහට වෙනස දකිමින් හුස්ම රැලි කීයක් බලන්න පුළුවන්. තප්පර කීයක් ඉන්න, විනාඩි කීයක් ඉන්න පුළුවන්. උදරේ පිම්බීම හැකිලිම නම් පිම්බීම මෙහෙමයි හැකිලිම මෙහෙමයි කියලා දෙක දෙපැත්තට කරගෙන කොණ්ඩේ බඳින කොණ්ඩේ පීරනකොට පොඩි උන්ගේ දෙපැත්තට බැඳිනවා. දෙපැත්තට පීරලා තමයි කරල් දෙකට ගොතනවා කොණ්ඩ ඕන දෙල්ලමක් දාන. අන්න ඒ වගේ දෙපැත්තට ගැට කටලක් කොණ්ඩ පිරගත්තා වගේ මෙන්න ආස්වාසය මෙන්න ප්‍රසවාසය නැත්නම් මෙන්න බිබ්බි මෙන්න හැකලීම කියලා වෙන් කර ගන්න පුළුවන් නම් බොහොම සූල් මේ සූක්ෂම එකලසක් විතරදී. අන්න ඒක එකලස් කරගත්තට පස්සේ මෙන්න මේ එකලස පිට පිම්බි නැකීම සියයක් බලන්න පුළුවන්. ඊට පස්සේ යෝගාවචරය යාප්පු වෙලා හරි අඬලා හරි මොන දේෙන් හරි කරන්න හදන්නේ ශබ්ද වේදනා මැද හරි මට මේක තව ටිකක් වැඩි කරගන්න ලැබේවා කියන එක තමයි භාවනාදී කරන්නේ විශේෂයෙන්ම මේ පරියංග භාවනාවේ සක්මනේදී මොකද කරන්නේ සක්මනේදී අස්වාස ප්‍රස්වාස වාතයේ නෙමෙයි බලන්නේ අපි අංගමංගානුසාරී වාතයේ අංගමංගානුසාරී වාතය කියලා කියන්නේ මේ අංගපසඟ වෙනස් කිරීමේ වාතය ඉතින් ඒක අංගපසඟ වෙනස් කිරීම වශයෙන් අපිට පුළුවන් ඇස් බෝල කරකවන්න පුළුවන් කන හොල්ලන එක සාමාන්‍ය මනුස්සයා ගාව නෑ. ඒක තිරිසනුගේ දිනන එකක් තියෙනවා. දැන් ජීව හොල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් බෙල්ල හොල්ලන්න පුළුවන්. අත් දෙක හොල්ලන්න පුළුවන්. කකුල් දෙක හොල්ලන්න පුළුවන්. අනිත් වගේ ඒ අංගපසඟ වෙනස් කිරීමේදී අංගමංගානුසාරී වාතය සංකීර්ණ ක්‍රියාත්මක වෙනවා. ඇත්තනම් අපි මේ යන්ත්‍රය වැඩ කරන හැටි අපි බලන්නෙත් නෑ. ඒක සමානලට අපි දොඹකරයක් විදිහට වැඩ ගන්නවා. සමහර ලාවට රූපලාවන්‍ය පිණිස වැඩ ගන්නවා. සමහර වෙලාවට වර්ණ යන්නේ පිංචවර විවිධාකාර විදිහට වැඩගත්තට කායේ කායානුපස්සී වෙන්නේ නැහැ. කායේ කායානුව බලන්නේ නැහැ. අපි බලන්නේ කායේ උවර්ණානුව, කායේ බලශක්තිය අනුව, කායේ ලෙඩ රෝග අනුව, කායේ ලීවර ක්‍රියාවලිය අනුව මම බලනවා මිසක් කායේ කායානුව බලනවා නම් මේ චේතනාවක් ආවට පස්සේ ඒ අනුව ඒ අටුවාචාරින් වාසලා පෙන්නේ චිත්තකිරිය වායෝ ධාතුව මැසින් මකින් ඒ වැඩි කරන හැටි බලන්න නම් මේ සංකීර්ණතා සක්මන් භාවනාවේදී අඩු කරන්න වෙනවා. ඒ අඩු කිරීම සඳහා ඇස් බෝල කරපන්න එපයි කියනවා
අඩි 6ක් විතර ඉස්සරහින් ඇස්තෝරේ හේමම තැම්පත් කරලා තියන්නේ. ඊගාවට කතා කිරීම රස බැලීම් වගේ දේවල් වලට දිව නෑ, ඒක විස්රාම කරනවා. එහෙම විවේක වෙන්නදා. මෙල්ල හරවලා බැලිලක් කරන්නේත් නෑ. ඒක හරියට අර ඇස් දෙකට ගැළපෙන විදිහට සමබරව තියාගන්නවා. අත් දෙක කරපවන එකත් නැතක. එතකොට ඒකට දුවන්නේ නැහැ. එතකොට දැන් වැඩ කරන්නේ අංගබංගානුසාරී වාතය මේ පය වම වෙහෙදි වීමට දකුණු වෙහෙදි වීමට පමණයි. ඒකෙත් මේ අංගමංගානුසාරී වාතයත් ඒ වාගේම ඒකට මූල වෙන්නා වූ චේතනාත් අර මේ මුලදිම පේන්නේ නැහැ. අපිට පේන්නේ මොකද්ද? ඒ පය ඔසවලා වාතයෙන් ඔසවලා බිම තියෙනකොට සමහර වෙලාවට කක්කලං කරිගතං කියන විදිහට පොළවේ කර්කශ ගතිය, බර ගතිය, සමතල ගතිය, ගොරෝසු ගතිය වැටෙනවා. එහෙම නැත්නම් පයේ මුරුදු ගතිය, උණුසුම් ගතිය, පොළවේ සීතල ගතිය වගේ දේවල් වැටෙනකොට අපිට කරන්න තියෙන්නේ එහෙනම් දකුණ තියෙනකොට මෙන්න මෙහෙමයි මෙහෙමයි වැටෙන්නේ. වම තියෙනකොට මෙහෙමයි මෙහෙමයි වැටෙන්නේ. මට දකුණ තියෙනකොට මේක වම නෙවෙයි, දකුණමයි කියලා පය බලන්නේ නැතුව දක ගන්නා තරමට හිතේ ප්‍රණීත භාවයක් තියෙනවා. නැත්නම් හිත ඒක ගරු කරනවා. අනෙක් සියල්ල බහා තබලා රූප බැලීම, ශබ්ද ඇහිීම, ගඳ බැලීම, රස බැලීම, අංගමංගානුසාරී අනිකුත් අංගපසංග සැලවීම නැතර කරලා පය තබනකොට එච්චරයි. උඩුකය තමත කළා, වමත් තමත කළා, දකුණ තියෙනකොට දකුණම බලන්න. ඊගාට දකුණ තහවුරුනට පස්සේ උඩුකය තමත කළා, දකුණ තමත වමමයි වමම බලන්න. මෙන්න මේ දෙකේ වෙනස අල්ලගත්තට පස්සේ අන්න ආස්වාස් ප්‍රස්වාස් වෙන තැළුවා වගේම ගමනක් යන්න පටන් ගන්නවා. ඉතින් හුඟක් වෙලාවට ආස්වාස් ප්‍රස්වාස් වගේ වෙනසක් වමේ දකුණේ අඩුයි. දෙකම සමානයි අපට පේන්නේ. ඇත්තට කියනවා නම් දෙකේ වෙනසක් තියෙනවා. ඒ මොකද හේතුව අපේ ජීවිත සමබර නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා අපි වමතයි දකුණයි අතර පුතුමාකාර වෙනස්කම් වගේ තියෙන නිසා අද ලෝකේ වමචිල්ලියන්නන්ගේ සමිච්චිතාමාගම් තියෙනවා. දකුණේ ලියන්නන් තමයි වැඩි ඒ කටිට ඇත්තේ නැතුණාට ඒ තරම්ම දෙක වෙනස්. බැලුවොත් දකුණ ලොකුයි. දකුණේ වැඩ කරනවා. ඒ වගේම වර්ණ වෙනස්. සංඥා වංශලා මේ විදිහට සිවුර ඇඳගෙන ඉන්නකොට හැම වෙලාවෙම දකුණට කළු පාට වෙනවා, වමට සුදු පාට වෙනවා. මේකේ වෙනස්කම් තියෙනවා. ඉතින් අපිට තේරෙන්නේ නැහැ අපිට වැඩක් කරන්න ගියාම දකුණ කොහොමදත් ඉස්සරහට ගිලේ වැඩි කරන නිසා වමට කොර වෙන ගතියක්, කුරු වෙන ගතියක්, එළින වෙන ගතියක් තියෙනවා. මේ වාගේම හොල්මනක් අකුලලක් තියෙනවා. ඔදින එක්කනයි වැඩ කරන්නේ, අනිත් එකන ඇදිලා යන්නේ කතියක් තියෙයි. ඉතින් ඒක හුඟක් හොඳට බැලුවා තමයි පේන්නේ. ඒක ඉතින් පේන්න ආරින්ද ඒක එච්චරම මේ කලබල වෙන්න දෙයක් නැහැ. අපි දරුවන්ට කිව්වට කෙලින් ඵලයන් කියලා තමයි අපිත් දැනන්නේ හරහට තමයි. කක්කොටු බණ තමයි කියවේ. ඉතින් ඒක දැනගන්න එක වැරද්දක් නැහැ. ඒක දැනගත්තら කලබල වෙන්න ඕනෙත් නැහැ. ඒකෙන්වත් සුවේ ඉන්න පටන් ගන්න. නමුත් ඒක සක්ම භාවනාවේ අතිරේක තොරතුරක් නෙවෙයි. මේ සාමාන්‍ය බුද්ධිය සඳහා. කොහොම හරි වම සහ දකුණ තියෙනකොට කොහොමද ඒ අත්දැකීම ලැබෙන්නේ කියලා දැකදක දැන දැන කොච්චර පියවර යන්න පුළුවන්ද කියන තමයි සක්මන් භාවනාව කියන්නේ. ඒකෙදි ක්‍රියාත්මක වෙන්නේ මේ අංගමංගානුසාරී වාතය. මේක අපි පොඩ්ඩක් තව ආධුනිකයෝ ඉක්මවලා ටිකක් මේ පළපුරුදු අයගේ දැනුම සඳහා ඉස්සර කරගෙන ගියොත් නැත්නම් තව ඉස්සරහට ගියොත් යම් කිසි කෙනෙකුට ස්වභාවයෙන් තියෙන්නේ විපස්සනා නඹරුවක් නම් ඒ පුද්ගලයා තේරුම් ගන්න පටන් අරගත්තොත් මෙන්න වම පාය, මෙන්න දකුණු පාය, මට මෙන්න මෙහෙමයි වම් පාය වැටෙන්නේ, මෙන්න මෙහෙමයි දකුණු පාය වැටෙන්නේ කියලා විශ්වාසයක් වෙන තරමට විනාඩි 10-15 කනකොට හැම වමක්ම හැම දකුණක්ම සියයට වැඩි ගානකට වෙන්කොට දැනගැනීමේ ශක්තිය ආවයි කියලා හිතමු. ආවා නම් සමථ යෝගාවචරයන්ට වඩා විපස්සනා යෝගාවචරයන් මතක් කරනවා. අන්නේ ඒ මට්ටමේ හිත ඔත ඇනිවීම නතරකරන, හිත කම්මැලි වීම නතරකරන, වම දකුණ අතර වෙනස බලබලා හිටපු හිතට පුළුවන් නම් වමේ එසවීම සහ තැබීම අතර වෙනස බලන්න කියන්නේ. දකුණෙත් එසවීම සහ තැබීම අතර වෙනස බලන්න කියලා. මේ සාමාන්‍යයෙන් කියන්නේ වම දකුණ වශයෙන් වෙනෙහි කරගෙන හිටපු කෙනා එක පියවරකට එකක් වශයෙන් මෙනෙහි කරපු එකනා එක පියවර දෙකට මෙනෙහි කරන්න කියන ඔසවනවා තබන ඔසවනවා තබන. එතකොට එක පියවරක පළු දෙකට කඩලා දෙක ගලපනවා. දොඹකරෙකින් කොටයක් උස්සනවා, දොඹකරෙන් කොටේ පාත් කරනවා. ඒක සමාහලලට ඉබේ කෙරෙන්නක් වශයෙන් පේනවා. සමාහලට ආයාස කරගතියක් පේනවා. නැත්තම් එසවීම ආයාස කරයි, තැබීම සෑලු කරයි. මේ විදිහට විවිධ විදිහට විචිත්‍රු කරන්න පුළුවන් භාවනාවක්. ඉකින් කරන්නේ අර සත්‍යය තහවුරු කරන එක. ඒකත් කරලා අපි හිතමු සූර වුණයි කියලා හිත ඒකට සූර වුණා අල්ලගෙන යන්න පුළුවන් නම් ඊපස්සේ කියන ඔස්ස වුණා යවන තමනයි කියලා තුනට කරන්නේ. ඇතර මේක මේ විසුද්ධි මාර්ගය වගේ පොත්වල 6කට කඩලා පෙන්නනවා.
නමුත් ඒ විශේෂයෙන් මහා ශීසාරෝගේ ක්‍රමී ගත්තොත් ඒ ස්වාමීන් වහන්සේ කියලා තියෙන්නේ 3කට කඩන්න ඒක සෑහෙන ලොකු ප්‍රගමනයක්. ඊට පස්සේ කියන එතෙන් යනකම් සම්බර කරන්න පුළුවන් නම් එතෙන් යනකම් මේ එකේ ඉඳලා දෙකට ගියයි කියලා හිත වික්ෂිප්ත වෙන්නේ නැත්නම් දෙකේ ඉඳලා තුනට ගියයි කියලා හිත වික්ෂිප්ත වෙන්නේ නැත්නම් ඊට පස්සේ බලන්න කියන ඔස්සවන්ද හිතෙනවා කියන අර අංගමංගානුසාරී වාතය ක්‍රියාත්මක කරන හිත චේතනාව දකින්න උත්සාහ කරන්න කියලා.
බැරි නම් ආයශරයක් යනවා රූප ධර්ම වලට විතරයි. චේතනාව දකින්නයි කියලා කියන්නේ දැන් ඔය නාම ධර්ම අඳුරලා දෙන්න පටන් ගන්න වෙලාව. ඔසවන්න හිතෙනවා එතකොට එසවීමක් යනවා හරියට ස්විච් එක දාපම ලයිට් එක පත් වෙනවා වගේ ස්විච් එක ඕෆ් කරනකොටම ලයිට් එක ඕෆ් වෙනවා ඒ වගේ එසවීමට ඕනෑ කියන එක එනවත් එක්කම එසවීම පටන් අර ගන්නවා ඒක පූර්වාංගම වෙනවා මනෝපුප්පංගම කියන විදිහට නමුත් එසවීම දැන් ඇති කියලා හිතෙන් ඕඩර් එක යනකොටම හිතේ කකුල ඉතින් ගන්නේ නඩු කඩක් වගේ නතර ඊට පස්සේ යවන්න ඕනෑ කියන චේතනාව ආවට පස්සේ ඒක ඒ ගුවන් යානයක් වාතය හරහා පියාසර කරන්න වගේ ඉස්සරහට තල්ලු වෙනවා. ඒකත් ඒ හිතින්ම පාලනය වෙනවා. ඒ චේතනාව නතර වෙච්ච එකම හිටිනවා. ඊට පස්සේ තැබීම පටන් ගන්නවා. තැබීම යනවා. අන්න ඒ විදිහට එසවීම යැවීම තැබීම කියන පියවර 6 ඔසවන්න හිතෙනවා ඔසවනවා යවන්න හිතෙනවා යවනවා තබන්න හිතෙනවා තබනවා කියලා එක සැරතම 3 6ක් කරන්න පුළුවන් චේතනාව හඳුනා දීලා. නැත්නම් එසවීමේ චේතනාව සහ එසවීමේ ක්‍රියාව. යැවීමේ චේතනාව සහ යැවීමේ ක්‍රියාව. තැබීමේ ක්‍රියාව සහ තැබීමේ ක්‍රියාව කියලා කරන්න යනකොට සමහර විටක සක්මනේ ඇවිද ගන්න බැරි වෙන විදිහට වෙනෙන්න පටන් ගන්නවා. ඒ තරම්ම එකලසක් එන්න පටන් අර ගන්නවා. සමහර විටක තුනේම චේතනාව හුවෙන්නේ නැහැ. හොඳට බලන්න කියන්න එකක විතර අහුවෙනවා අනිත් දෙකේ හිත මේ අල්ලා ගන්න බැරි මට්ටමකට එන්න පටන් ගන්නවා. නමුත් පුරුදු කරනකොට ඒ කොටසට එන්න පටන් ගත්තොත් එහෙන ගැහුවත් වින මොනවා පරිදී තිබුණත් ඇස ඇරලා තිබුණත් කන් ඇරලා තිබුණත් අවතහන එළියට ඇද ගන්න බැරි තරමට කොහොල්ල ඇල්ලුවා වගේ අල්ලන ගෑස් වුණොත් ඉච්චවිල්ලක් ආවොත් කවුරුහට කතා කරොත් විසි වෙලා වැටෙනවා කඹේ කිට මිනිහෙක් වැටෙනවා වගේ ඉතින් ඒ විලාවට යනකොට පුළුවන් තරම් බලන්න ඕනේ මේ බාහිරෙන් අපිට ඒවා බාධා වෙන්නේ නැති වෙයි ඒ මොකද අර එකලස කැඩෙනවා ඒක පාරට කැඩෙනවා ඉතින් ඒක නිසා පළවෙනි මට්ටමේදීම ලකුණු ගන්න ඕනේ දෙකට යන්න සුදුසුද පරිසරය. ඊට ලෑස්ති දෙක. දෙකට ගියා නම් දෙක කියන්නේ ඔසවනවා තමයි. තුනට ගියාම ඔසවනවා යවනවා තමයි. ඒකට ගිහිල්ල වල අර චේතනා මට්ටමට යන්න නම් හොඳට සමන් සිද්ධි වෙන්න ඕනේ ස්ථානයක් එක. ඒක බලපුරුදු තැනක් වෙන්න ඕනේ. තැනක් වෙලෙවල ඔසවන්න හිටිනවා ඔසෝ. යවන්න හිටිනවා යවනවා. තබන්න හිටිනවා තබනවා කියලා ගත්තට පස්සේ තේරෙනවා මේක හුදු ලීවර් යන්ත්‍රයක් වැඩ කරන්නේ. මෙන්න මෙතෙන් බලය දුන්නාට පස්සේ අන්න අතරින් ඉස්සෙනවා. මෙතෙන් බලය දුන්නාම එතනින් ඉස්සෙනවා කියලා ඒ මස්පිඩු වැඩ කරන හැටි දිහා බලනකොට මේක මේ විදුලියෙන් වැඩ කරන රෝබෝ කෙනෙක්ම තමයි. එහෙම නැත්නම් ඵලයන් කියලා අවධානය විධානය දුන්නාට පස්සේ ලූකඩයක් ඇවිදිනවා වගේ එහා කොනට යනවා. එහා කොනෙන් ආය දුන්නාට පස්සේ මෙහා කොනට එනවා. අන්න ඒ විදිහට තමන්ටම බලන්න පුළුවන් තමන් ලූකඩයක් විදිහට ඇවිදින හැටි. මම පැත්තකට වෙලා මේ ඇතුළත සක්මනක් නම් වහලෙට තමන් කොට වෙලා මේ විධානයේ දීලා කයට ඇවිදපන් කියලා නැත්නම් වයින් කරලා බෝනික්ක තියලා ඒ වයින් කර බෝනික්ක කියනවා වගේ හොඳට යන හැටි පේන්න පටන් ගන්නවා. ඒ විදිහට මේ අංගබංගානුසාරී වාතය ආස්වාස ප්‍රසවාස වාතයට වැඩිය මේ චේතනාව සම්බන්ධ විචිත්‍ර ක්‍රියාවලියක් කරලා දෙනවා. ඒ නිසා සක්මනේදී වීර්ය හොඳට වඩලා දෙනවා. සමාධියට වැඩිය විපස්සනාට බර වීර්යයක් කරන් දෙනවා. සමත භාවනාවේදී ඒක අනුමත කරන්නේ සමත භාවනා කරන යෝගාවචරණ දෙන්නේ වම දකුණු පමණයි. අර විදිහට ධාතු වනසිකාරය හෝ චේතන හඳුන්වා දීම කෙරෙන්නේ විපස්සනා ශේෂ්ඨ පමණයි. මේ විදිහට ආස්වාස ප්‍රස්වාස වාතය හෝ අංගබංගානුසාරී වාතය පිළිබඳ හොඳට දැනගත්තොත් ඒ යෝගාවචරණට පේනවා මෙතන මේ ලෝක න්‍යාය ධර්මයක් වැඩ කරන්නේ. මේ ධාතු වල වැඩ ඒ කට්ටියගේ හැටි තමයි වාතය ධාතුවේ කරන වැඩ විදිහලා තමයි පුම්බනවා හකුලනවා දරනවා මේ පුම්බන්නේ මොකද්ද කියලා එයා දන්නේ නැහැ. හකුලන්නේ මොකද්ද කියලා එයා දන්නෙත් නැහැ. දරන්නේ මොකද්ද කියලා එයා දන්නෙත් නැහැ. ඉතින් ඒ වගේම තමයි මේ සාරිපුත්‍ර සාංශය සඳහන් කරනවා නිකන් උපේක්ෂාව ගැන කියනකොට මේ වායෝ ධාතුවට අපි හඳුන් හොඳ දුන්නොත් වායෝ ධාතුව සඳුන් සෝඳ ආරයි යනවා. අසුචි සෝඳ දුන්නොත් අසුචි සෝඳ ආරයි යනවා. මල් සුවඳ දුන්නොත් මල් සුවඳ අරන් යනවා. මුත්‍රා සුවඳ දුන්නොත් මුත්‍රා සුවඳ අරන් යනවා. ඒක අරන් ගියයි කියලා වායෝ ධාතුව කෙලෙසින්නේ නැහැ. අසුචි සුවඳ අරන් ගියයි කියලා ඒක නැති වුණාට පස්සේ ආයෙත් වායෝ ධාතුම තමයි. ගඳ ගෙනිච්චත් සුවඳක් ගෙනිච්චත් වමට ගමන් කරා දකුණට ගමන් කරා ඒකෙන් පිම්බීමක් වැඩක් ආවත් හැකිලිමේ වැඩක් ආවත් වායෝ ධාතුව තමන්ගේ ගුණය ධරණ නිසා ධාරේ තීති ධම්මෝ කියන විදිහට වායෝ ධාතුවේ ධර්මතාවයක් තියෙනවා. ඒකට ගිය දවසක තේරෙයි ආශස් පස්වාස වාතයේ තියෙන ධර්මතාවය දැකගත් දවසේ අංගබංගානුසාරි වාතයේ තියෙන වායෝ ධාතු ස්වභාවය දැනගත්ත පස්සේ මේ ධාතු ස්වභාවයට බැස්සට පස්සේ ඥාන පිළිම වේදයක් නැහැ. එතෙන්ද යනකම් සම්මුතිය තුළ තමයි ඒ ඔක්කොම ආලවට්ටම් තියෙන්නේ. ඒ නිසා ධාතු වශයෙන් බලබලා හොඳට ගැඹුරට ගිහිල්ලා ආස්වාස ප්‍රස්වාසය ඇතුළට ගියාට පස්සේ අපි කියනවා නම් සම්මුතිය බිඳගෙන පරමාර්ථ පරපත ගියාට පස්සේ ඒ අද්දකීමේවත් ඒ වායෝ ධාතුවේවත් කිසිම විදිහකට ස්ථීකෝස ගත නැහැ. මේකේ බොටපාදා ගත්තට මේක බරපතල දෙයක් තියෙනවා. ඒ වායෝ ධාතුවේ හොඳ නරක දෙකකුත් නැහැ. සාධාරණ සාධාරණ දෙකකුත් නැහැ. දැන් අපිට හිතෙනවා සුලිසුලඟක කැට්‍රීනා සුලිසුලඟ එනකොට මහා අසාධාරණ වාතයක් කියලා මේක. ඒ මොකද දන්න එකයි නැති එකයි අසරණයි සීරම අඹරවගෙන යනවා. ඒක නමුත් මේ වායෝ ධාතුවට එහෙම කාටවත් කරදර කරන්න ඕන ගැතිය මොකක්වත් නැහැ. ඒ නැත්තම් අපි හිතනවා නම් හොඳ මේ උණුසුම් වෙලාවක මද සුලඟක් එනකොට ආයික බොහොම හොඳයි කියලා. ඒ වායෝ ධාතුව ඒක දන්නේ නැහැ. මේවා සීරම අපි ඒකට පටවන දේවල්. දුක පවතින්නේ ඔන්න ඔතනයි. වායෝ ධාතුව වශයෙන් අඳුනගත්තාම ඒක ඇත්තටම දුක පිණිස පිටුප එකක් නෙවෙයි. නමුත් මේ වායෝ ධාතුවේ මේ මගේ කොටස කියලා. මේක උද්ධංගම වාතේ, මගේ උද්ධංගම වාතේ, මේක මගේ අදෝගම වාතේ, මේක මගේ කොච්චසේ වාතේ, කොට්ටසේ වාතේ, අංගබංගානුසාරිතේ, ආස්වාස්වාසාසත්‍ය කියලා ගත්ත ගමන් අරක කෙලෙසෙනවා, මේක ස්ත්‍රී වෙනවා, මේක පුරුෂ වෙනවා, මේක හොඳ වෙනවා, මේක නරක වෙනවා, මේක සාධාරණ වෙනවා, මේක අසාධාරණ වෙනවා. මේක හරියට කාලෙට සිද්ධ වුණා වෙනවා මේක කාලෙ නොවුණා වෙනවා ඊට පස්සේ තමයි දුක වෙන්නේ. ඒ නිසා මේ කයක් ඇත්ත මුත් ඒ කය බිඳලා 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 ගිහිල්ලා පඨවි ධාතුව මට්ටමට බස්සගත්තොත් ආපෝ ධාතුව මට්ටමට බස්සගත්තොත් වායෝ ධාතුව විතර බස්සගත්තොත් ඒක තේරෙන පටන් ගන්නවා ඒ ධාතු කොටස් අපි වෙනුවෙන් කරන වැඩකුත් නැහැ ඒ වගේම අපි කිව්වට නතර වෙන්නේ. එදී ඒක පෙන්වන්න සාරිපුත්‍ර සාංශය මතක් කරන්නේ මෙන්න මේ විදිහට හයක් වූ වායෝ ධාතුව හෝ ඒ අණුව යන. වායෝ ධාතුව හයක් හඳුනලා දීලා මේ අණුව යන කොයි එකක් මේකට ගණ්ඩේ කියලා කියන ඇතුළේ තියෙන. ඊට සමතරව සමාන්තරව බාහිර වායෝ ධාතුව කියලා එකක් තියෙනවා. අපි ගන්න වායු ගෝලය. ඒ වායු ගෝලය අරගත්තාම මේකේ තියෙන කොක නැට්ටම් බැලුවොත් මේක වර එක සුළුසුළුම් බවට පත් වෙනවා. ගම් නියංගම් පිහගෙන යනවා. මේ තිනවා ගම, නිගම, නගරය, ජනපද, ජනපද කොට්ටාස සම්පූර්ණ අරගෙන යන්න පුළුවන් තරම් මේක සම්පූර්ණ කිසිසේත්ම මොනම කෙනෙකුට රජයකටවත් මාන වර්ගයාටවත් බේරන්න බැරි විදිහට යන වෙලාවකුත් තියෙනවා. ඊනම් සමහර වෙලාවත් තියෙනවා මේ වටාත්තක් කරන් උලංග අහ ගන්නට වෙන විදිහට වායෝ ධාතුව නතර වෙනවා තනකොළ පතක් අතිල්ලෙනවා ඒකට. ඉතින් මෙච්චරම මහා වායු ධාරාව නැත්නම් වාතස්කන්ධය වායු සාගරය මෙච්චරම අනිත්‍ය නම් මෙච්චරම වෙනස් වෙන සුළු නම් විරාග ධර්මයක් නම් මේකට සාපේක්ෂව ඇතුළට ගන්න ඔය උද්ධංගම වාතය අදෝගම වාතය කුච්චසේ වාතය කොට්ටසේ වාතය අංගවංගාණුසාරි වාතය අස්වාද පස්වාස වාතය ගැන කුමන කතාවද කියන්නේ. ඒක ඩිංගිත්තක් හෙළුණොත් මොකද වෙන්නේ? මත අමාරුවක් ආවොත් අපේ ජීන මොනම ගුණයක්වත් අපිට ප්‍රයෝජන ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. අන්නේ විදිහට මේ වායෝ ධාතුව දිගේ ගැඹුරට ගිහිලා බැලුවොත් ඒ පුද්ගලයා මේ ඇතුළත තියෙන වාතය ධාතුවවත් පිටේක නම් කොහොමදක්වත් අපිට කියන්න බෑ. නේසෝ මම නමේසෝ වත්තා නේසෝ හමස්මින් කියලා මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මේ නෙවෙයි කියන පැත්තට යන්න පුළුවන් කොනක්
නැත්නම් ජනෙල් කවුලුවක් දොර කවුලුවක් මෙතන පෙන්ලා දෙනවා.
දැන් අපි අර ඊයේ පණ තේරුම් අරගත්ත අපි වාහාරයක් වළඳනකොට ද්‍රව වේවා ඝන වේවා යථාපත්‍යම් පවත්තමානං ධාතුමත්ත මේ වේතං යදිදං පිණ්ඩපාතෝ.
මේ ගන්නා වූ පිණ්ඩ වාතයත් පඨවිචා ආපෝ කොට්ටාස දෙකටයි වැටේ. උදු ධාතු පමණයි. තංච කදුප බුඤ්ජ කෝච පුග්ගලෝ ධාතුමත්තකෝ. මේක ගන්නා වූ පරිභෝග කරන්නා වූ පුද්ගලයා ධාතු මාත්‍රයි.
යර මට මතකයි ගැන කියනකොට ඔය කටුකුරු දිස්වාංශ කියනවා අපි කොන්ක්‍රීට් එකක් ගහනකොට 3-2-1 කලවම් කරලා ඉතින් ගහපුවාම කොන්ක්‍රීට් එක ටික වෙලාවකදී ඒක හයි වෙලා කොන්ක්‍රීට් එකට අපත් වෙනවා. ඒ වගේ මේකටත් කාබෝහයිඩ්‍රේට් මේද ප්‍රෝටීන් කලවම් කරලා ගහපුවාම කොන්ක්‍රීට් එක හරියනවා. කෑම කනකොට බැලුවොත් 3-2-1 කලවම් කරලා ගහන එක තමයි තියෙන්නේ. ඕකේ ඕස්ට්‍රේලියානු කෑම කිව්වත් චීන කෑම කිව්වත් ලංකාවේ කෑම කොයි එක කෙරුවත් ඔය පටවි තේජෝ දෙක විතරයි තියෙන්නේ. ඉතින් ඒකට අපි ඔය ආලවට්ටම් කරනවා වගේම මේ ආස්වාද ප්‍රසවාස වාතයේදීත් ගන්න හුස්මක් පාසා සතිමත් නා අපිට තේරෙන පටන් ගන්නවා මේ පිට කියන වාතය ඇතුළට ආවට පස්සේ අපි ඒක මහා ලොකුවට මේ ශරීරය ඇතුළට ගන්න එක මගේ වාතය කරගන්න හදනවා. මේක මම කරගන්න හදන ප්‍රාණ වාතය මේක මගේ පන මේක මම මේක මගේ ආත්මය කරන්න ගියාට පස්සේ තමයි ඒ අර පුංචි කොට්ටාසේ අපේ ඇඟට ගත්ත කොට්ටාසේ පොඩ්ඩක් කිපුණොත් පොඩ්ඩක් සැලුනොත් ඉතින් දුකටපත් වෙනවා. බාහිර අනන්ත අප්‍රමාණ වායෝ ධාතුයි අරතරන් දේවල් වෙනවා. එහෙනම් මේකේ වෙන්න බැරි මොකද? අනේ එතකොට තේරෙනවා මේක මේ මම කියා ගන්න නැතුව මගේ කියා ගන්න නැතුව මගේ ආත්මය කියා ගන්න නැතුව බලන්න පුළුවන් වායෝ ධාතු පිළිබඳව හුදු හැදෑරීම. මොකද මේ මම මාගේ ආත්මය කියා ගන්න කොටස මහා වාතස්කන්ධයත් එක්ක බලනකොට නොගිනිය හැකි පොඩි කොටසක්. ඒ කෙස් ගක් වගේ කල්ලන් තමයි අපි මේ දඟලන දඟලිලා තියෙන්නේ. ඒ නිසා ඒ පුංචි කොටාසියත් අර බාහිරක වගේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා බැලුවොත් එතන නිස්සත්ත්ව නිජීව ශුන්‍ය ගතියක් පැතිරෙන්න පටන් ගන්නවා. මේක සත්ව ගතියක් හෝ ජීව ගතියක් හෝ ඇති ගතියක් නෙමෙයි තියෙන්නේ නැති ගතිය. ඉතින් මෙන්න මේක තමයි දුක්ඛ ආර්ය සත්‍යය. එහෙම නැත්නම් සමුදය ආර්ය සත්‍ය පිළිබඳව පුංචි වෙනස් දෘෂ්ටි කෝණයක් හරම් පෙන්නන්නේ. දුකට හේතුව රූප උපාදානස්කන්ධයයි. වාතය උපාදානය කිරීමයි. මේ ඇඟට ගත්ත වාතය මම කියා ගැනීමයි. මගේ කියා ගැනීමයි මගේ ආත්මය කියා ගැනීමයි. එවිනට මේකත් පිටින් ආපු කොටාශය ටිකකින් මේක ආපහු දෙන්න වෙනවයි කියන එක දන්නවනම් ජීව තියාගෙන ඉන්න චිත්තක්ෂණ දෙක තුනේදී ඕකට වෙන සැලීමට ඔච්චර දඟලන දෙයක්වත් එහෙම නැත්නම් කියන විදිහට හිතියේ නැහැ කියලා ඔච්චර දඟලන දෙයක්වත් මේක මට සැප දුන්නේ නැහැ කියලා දඟලන දෙයක්වත් නැහැ. මේක හුදු බාර ගැනීම මතින් මේක නඩත්තු කිරීමේ දුක පමණයි අපිට හම් වෙන දේ. වායෝ ධාතුව ගෑනු ශරීරයට ගියාද පිරිමි ශරීරයට ගියාද කියලා එයා දන්නෙත් නෑ. එයාට නෑ එහෙම වග වෙන ගතියක්. අන්න ඒ නිසා සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට මේ අජත්ත වායෝ ධාතු බහිතා වායෝ ධාතු කියන දෙක හරියට තේරුම් ගන්න පුළුවන් වුණා නම් ඒ පුද්ගලයාට මේ තුලින් එක තියෙන පුස් ගතිය, එක තියෙන කොම්බේ, එක තියෙන හිස් ගතිය, ශූන්‍ය තත්ත්වය දැක් ගන්න පුළුවන්. අන්නේ විදිහට මේ වායෝ ධාතුව හා සම්බන්ධ අතුල පිට සලකා බලමින් නිතර ගත කරන කෙනෙක් ඉන්නවනම් ඒ සාර්ථක ඊට පස්සේ බොහොම ගැඹුරු තැනකට ආවි යනවා. ඒ මනුස්සයාට කවුරු හරි බනිනවා. ඉතින් බනිනකොට බොහොම කර්කශ භාවයකින් ගොරෝසු භාවයකින් බනිනවා. ඉතින් බනිනකොට ඒ මනුස්සයා දන්නවා මේ බැනීම ඇහුනේ මේ මම කියලා ගත්ත මේ පංචස්කන්ධයන් තව උපාදානස්කන්ධ පහට තමයි දැනෙන්නේ. ඒක මාතුල ඇහිමක් බවට පත් වෙන්න නම් කවුරු හරි මොනවා හරි ශබ්ද පිට කරත් ඇහිමක් බවට පත් වෙන්න නම් මේක ඇතුලේ ස්පර්ශය වැඩ කරන්න ඕනේ. මගේ හිතේ ඒකට යෙදෙන්න ඕනේ. කන හොඳට ඇහෙන එකක් බවට පත් වෙන්න ඕනේ. කන වෙන දෙයකට යොමු වෙලා තියෙන්නත් බෑ. හිත වෙන බැලීම් රස විඳීම් ගඳ බැලීම් වලට යන බෑ. මේ දෙකම හරියට මේකට යොමු වෙච්චාට වෙලාවට තමයි ඒ කාගේ හරි කර්කශ වචනයක් හෝ ස්තුති වචනයක් අපේ හිසේ මේ කන වැළඳගන්නේ. ඉතින් ඒ නිසා වැළඳ කනට එන ශබ්දය එකක් වුණාට අපේ පැත්තෙන් සූදානමක් නැතුනොත් ඒක පිළිගන්නේ නැහැ. ඒක නිසා මේ අර වාතය පිළිබඳ ඔකෝ වෙන තාලයකට ලෝකයේ පිළිබඳ අවබෝධය නැති කෙනෙක් නම් ස්වභාවයෙන්ම අර පළවෙනි දවසේ අපි මතක් කරගත්ත විදිහට බැනපු මිනිස්යාගේ දෝෂය තමයි අපට පේන්නේ. නමුත් ඒ අහක යන කුණු කන්දලේ බාරගත්තේ ලොකු එළඹීමකින් පෙළඹීමකින් යොමුකින්. කන ඒකට යොමු කරලා හිත ඒකටම යොදලා තමයි අපි මේ ස්පර්ශය ඇතිවෙන්න ඕනේ ඉතුරු තුනෙන් දෙක අපෙන් ගිහිලා තියෙන්නේ. පිටින් කොටසක් ඇවිල්ලා තියෙනවා. නමුත් ඒ පිටින් කොටසට 100%ක්ම වැරද්ද දීලා තමන්ගේ පැත්ත අවබෝධ කරගන්න බෑයි කියලා කියන්නේ මෙතෙක් කල් අපි සංසාරේ සද්ද අහලා තියෙන්නේ බාහිර අවර්තිය. සද්ද ඇහිම සිදුවෙන්නේ කොහොමද කියන එක දැන් සද්ද ඇහිමේ යාන්ත්‍රණය අපි අවබෝධ කරලා නැහැ. ඒක මේ විදිහට විපස්සනාදි කියනවා යම් වෙලාවක තමන්ට තේරෙනවා නම් මේ පරියංකේදී ගත්ත සතිය සක්මණටත් ගෙනියන්න ඕනේ. සක්මණෙන් එදිනදා වැඩවලටත් ගෙනියන්න ඕනේ, ගෙදරත් ගෙනියන්න ඕනේ කියලා හිතනවා කියන උනන්දු යෝගාවචරෙක් කියලා. ඉතින් එතකොට කියනවා එදිනදා වැඩ කරනකොට මේ හිත එහ කන දිව නාසය මගින් නන්නත්තර වෙනවනේ. මොකද මේ වගේ එක මරමුණක් නෙවෙයි, එක තැනක නෙවෙයි. එතකොට මේක අඩු ගානේ මේක කිසිම වග විභාගයකින් තොරව, න්‍යාය පත්‍රකින් තොරව හුදු පිස්සු ඇදිච්ච පඳුරෙක් වාගේ, රිලෙවෙක් වාගේ අත්ෙන් අතට පයින් බව දැනගන්න නම් අඩු ගානේ ඒ ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙන ඉඳුරන් මෙනෙහි කරන්න කියනවා. දැන් මේ අහනවා, මේ ගඳ බලනවා, මේ රස බලනවා, මේ රස කතා කරනවා ආදි වශයෙන් මේ හිත පණින පණින තැනට හරිය ටෝච් එක ගහලා අල්ලනවා වගේ කරන්න පටන් අරගත්තොත් තේරෙන පටන් අර ගන්නවා මොන තරම් මෙහෙර කර වැඩද මේ අරමුණක හිත නැති වෙලාවක තියෙන්නේ. කිසිසේත්ම වග වෙන්නේ නැති පුදුමාකාර න්‍යාය පත්‍රයක් නැතුව වැඩ කරන පිසු අඳුරෙක්ගේ වැඩ පිළිවෙලා. අන්නේ විදිහට ඇහිීම, දැකීම, ගඳ බැලීම, රස බැලීම, පහස ලැබීම මෙනෙහි කරන්න පටන් අර ගන්නකොට ඒක යාන්ත්‍රණයක් කියන තැනගේ ශිල්පයක් තියෙනවා. ඉස්සල්ලාම නුපුහුණු හිතට පුහුදුන් හිතට කියන්නේ රූපයක් රූපයක් කියලා මෙනෙහි කරන්න කියලා. සද්දයක් සද්දයක් කියලා මෙනෙහි කරන්න කියලා. ගඳක් ගඳක් කියලා මෙනෙහි කරන්න කියලා. රසක් රසක් කියලා මෙනෙහි කරන්න කියලා. පහසක් පහසක් කියලා මෙනෙහි කරන්න කියලා. එතකොට මේ සාරිපුත්‍ර දීපු ස්වාමීන් වහන්සේ දීපු උපමාවෙන් බලනකොට කවුරු හරි අපිට පරස්පස් කතා කරනවා මේ සද්දයක් සද්දයක් කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට අපි දන්නවා දැන් ඇහැ වැඩ කරන්නේ නැහැ. දැන් නහය වැඩ කරන්නේ නැහැ. නැත්තම් නහය නෙවෙයි කෙලස් වෙන්නේ. ඇහෙන් නෙවෙයි කෙලස් වෙන්නේ. කටෙන් නෙවෙයි එන්නේ. කයෙන් නෙවෙයි එන්නේ. කණෙන් කියලා දාන්න. ඒක හරියට කියනවා නම් නීවර ධර්ම ගැන බලන කෙනා දැන් මගේ වැඩ කරන්නේ මෙන්න මේ නීවරණයයි අනික් හතර නෙවෙයි කියලා ගන්න. ඒකම ජයග්‍රහණයක් නේ. අතුරු පස් දිනාගෙන් අපි දන්නවා හතරක්ම වැටිලා දැන්. එකයි නැගිටලා ඉන්නේ ඌට ගහන එකයි තියෙන්නේ. ඒ වගේම තමයි ඇහැකන දිවනාසේ කයමන කියන එකේ දැන් වැඩ කරන්නේ මොකාද කියලා දන්නවනම් මම මේක සාමාන්‍යයෙන් මේ සමීකරණයට දාන්නේ අපි කණෙන් ශබ්ද අහන වෙලාවට ප්‍රසංසා හෝ වේවා බයින් එකක් වේවා ඇහැ නිවන් දැකලා ඉවරයි ඒ වෙලාවේ. කන නිවන් දැකලා ඉවරයි. නෑ කන විතරයි විචලා තියෙන. ආහය නිවන් දැකලා, දිව නිවන් දැකලා, නිවන් දැකලා, කය නිවන් දැකලා, හිත නිවන් දැකලා. නමුත් අපි අර අර කුණු හරපේ අහන එක මිසක් අර නිවන ගැන කවදාකවත් කල්පනා වෙන්නේ නෑ. අරක ගැන සැලිසැලි වචන ගැන උච්චාරණය කරපු හැටි, කටවුල් කරපු හැටි ඔක්කොම බලාගෙන. නමුත් මේ වෙනකොට ඇහි මගේ කිසිම කෙලේශයක් නැතය. මගේ කණෙන් මේ දිවියේ කෙලේශයක් නැතය. නාසයේ නැතේ, කයේ නැතේ කියලා අර හොඳ හතරක් පහක් අමතක කරලා හරි කෙලෙසෙන දේ බලන කුප්ප තුච්ච පාහර ගතියක් මොන අපේ හිතේ තියෙන. ඉතින් සාරිපුත්‍ර සාන්ති කියනවා මේක පොඩ්ඩක් දැනගන්න කියලා. දැනගන්න ගුරුවරු කරන්නේ මොකද? ඉස්සලාම සත්‍යයක් සත්‍යයක් කියලා මෙනේ කරන්න කියලා. අපි හිතමු දක්ෂ වුණයි කියලා. රූපයක් මේක සාමාන්‍ය චක්මණීති කරතයි. චක්මණීති බාධා වෙනකොට කුරුළු පියාඹන දකින්නවන රූපයක්. සත්‍යයක් ඇහෙනවන සත්‍යයක්. එහෙම නැත්නම් වම දකුණු. එහෙම නැත්නම් හුලං වදිනවා කය. ආදි වශයෙන් බලබලා ඉන්නකොට මේ එකින් එකට පණින හැටි පයින් එකට ටෝච් එක කල්ලන්න වගේ සර්ච් ලයිට් එකක් ගහන වගේ කරගෙන යනකොට සද්දයක් රූපයක් අති මෙනෙහි කරගෙන යනවා. ඊට පස්සේ තමයි තේරෙන්න පටන් අරගන්නවා මේ নানা ප්‍රපැති වලින් ඊතල ඇවිල්ලා වදින්නේ මේ ඔළුවේ හෙත ඔෆිස් එකේ තියෙන දැන් පහකට තමයි. වැඩේ සිද්ධ වෙන්නේ සද්දේ නගන තැනද ඇහෙන තැනද කියලා කල්පනා කරලා බැලුවොත් බරපතල ප්‍රශ්නයක් නතුයි.
ඒ මට මතකයි ડોક્ટર ફર્નાન્ડો එකක් මට කියලා දෙන වෙලාවේදී යා කිව්වා යා තායිලන්තෙට ගියයි කියලා මේ දේශනාවකට කණින්දේ කියලා. ගිහිල්ලෙවල්ලා ඕක පෙන්නන වෙලා කතා කරන වෙලාවේදී ඉස්සර හිටියලු බොහොම මේ මහරජවරු එහෙම වැදගත්ක් තිය පිටිපස්සේ කට්ටිය ඉඳලා තියෙනවා. ඉතින් ඔක්කොල බලන ඉන්නකොට කිව්වලු අපි සද්දයක් අහනවාදී සද්දයක් කියලා මෙනේ කරනකොට ඒ වැඩේ සිද්ධ වෙන්නේ සද්දේ නගන තැනද කම්බරේද කියලා. ඇහිම සිදු වෙන්නේ සද්දේ නගන තැනද කම්බරේද කියලා. ඉතින් ඔක්කොම අන්දමන්දයි. ඊට පස්සේ ඔක්කොමලා කියලා තියෙනවා ඒ සද්දේ නගන තැන තමයි කියලා. ඉතින් දැන් මෙයාට කරගන්න විදියක් නැහැ. මොකද සත්‍යය ඒක නෙවෙයි. අධ්‍යයීම සිද්ධ වෙන්නේ කම්බරේ. ඒකෝට ඒ වැසිකිලි හොදන මිනිස්සයා ඇවිල්ලා තියෙනවා හදිස්සි වැඩකට. ඊට පස්සේ පරිවර්තකයෙන් දාලා ඇහුවල ඒ මිනිස්සයාගෙන් මේ සද්දයක් කවුරු හරි කෝණක හරි යකඩයක් තලනවා. ඒ තමන් අහගෙන ඉන්නකොට ඒ සද්දේ ඇහෙන්නේ යකඩේ තලන තැනද කම්බරේද කියලා. ඉතින් මිනිස්සු කරා ජීවිත බොහොම සිම්පල් නේ කම්බරේ කියලා. නමුත් කල්පනා කරලා එහෙම ගන්න බෑ. අපි හිතන්නේ ඒ ශබ්දයක් කෙලෙසයක් බාහිර කරදරෙත් ඔක්කොම එතන උපදිනවයි කියන්නේ. උපදින්නේ එතනෙ. ඒක හේතු වෙලා උපදින්නේ කම්බරේ. ඒක නිසා යම් කිසි කෙනෙකුට දැනුනොත් මේ රූප, මේ ශබ්ද, මේ ගඳ, මේ රස ඇවිල්ලා ඔක්කොම පිළිගන්න තැන ටික තියෙන්නේ හෙඩ් ඔෆිස් එකේ. ඔළුවේ. ඒක නිසා මේ ඔක්කොටම හිත මෙහෙවන මෙහෙවට තියෙනවා ඔළුවේ එක එක තැන් දිලිසෙන්න පටන් ගන්නවා. රූප බලනකොට ඇහ ඔපවැටෙනවා. ශබ්ද අහනකොට කන ඔපවැටෙනවා. නාසය ඔපවැටෙනවා. දිව ඔපවැටෙනවා. මේක ඇතුලේ තමයි තියෙන්නේ කියලා දැනගත්තොත් අපිට පුළුවන් වෙනවා නැත්නම් උනන්දු කරවනවා සත්‍යයක් සත්‍යයක් කියලා මෙනෙහි කරන වෙනකොට ඇහෙනවා ඇහෙනවායි කියලා මෙනෙහි කරන්න. එතකොට අපි අවධානය සද්ද නිපදවන තැන කියන්නේ කම්බරේට පමණයි. එතනින් එහාට යන්නේ නැහැ. රූපයක් රූපයක් කියලා මෙනෙහි කරපේකනාට කියනවා බලනවා බලනවා නැත්නම් දකින්නවා දකින්නවා කියලා මෙනෙහි. එතකොට ඇහි ඔපෙන් නැතර වෙනවා. රූපේ එළියට යන්නේ. එතකොට අපිට තේරෙන පටන් ගන්නවා ద్వාර මට්ටමින් දැන් හිත නතර කරගන්න පුළුවන්. මිනීකරණයකින් මිනීකරණය අපිට පාලනය කරන්න පුළුවන් ద్వාර මට්ටමින් නතර කරන්න. දැන් සාරිපුත්‍ර සාංශ දීපු උපහරණයට බලනකොට කර්කස කතෝර සද්දකින් කවුරු හරි බයිනකොට අපිට මේ බනින්න තැන ගැන හොයනවා වෙනුවට මේ ශබ්ද දැන් වදින්නේ කම්බරේ නේද කියලා අපිට එතන නතර වෙන්න පුළුවන් නම් මේ ශබ්දය මිහිරි වුණත් අමිහිරි වුණත් කම්බරේට කරන්න තියෙන එකයි. ඒ ලැබෙන සංඥාව මොළයට ගෙනින්න එක විතරයි. එයා දන්නේ නැහැ ඇත්තටම කම්බරේ අඳුරන්නේ නැහැ ඒක මේ බණන සත්‍යයක්ද ස්ත්‍රි සත්‍යයක්ද පුරුෂ සත්‍යයක්ද මොකක්වත් අඳුරන්නේ නැහැ. ඉතින් ඒකට මේ ස්ත්‍රී භාව පුරුෂ භාව ඔක්කොම අපි පටලවන හැටි අද්දික වහගෙන අහගෙන හිටියොත් තේරෙනවා අර පරණ තියෙන මතකයන්ගෙන් තමයි වැඩේ හිටියේ. දැන් අද්දික වහගෙන ඉන්න වෙලාවේදී ඔන්න භාවනා කරනවා කවුරු හරි එනවා. අසියෙන් හිටියොත් පේන්නේ මේ Taman දිහාට එනවා වගේ. නමුත් බැරි වෙලා රැස්තිකල්ල බැලුවොත් සමහරට එන කෙනෙක් ඇත්තෙත් නැහැ. ආවනම් එයා අපි හිතන තැන නෙමෙයි කටයුතු කරන්නේ. වෙන දැනක කරන්නේ. ඇත්තක වහගෙනම හිටියොත් අපි ගන්න වෙනම තීන්දුවක්. ඇත්තකල්ල බැලුවොත් වෙනම තීන්දුවක්. ඒ ඇත්තක ඇරියත් නැතත් හිත හේ තිස්තනක් කියන්නේ එයා මොනවෙන් හරි පුරෝ. මේකට උදව් කරනවා සංඥාස්කන්ධ. පරණ තිබුණු සංඥා වලින් අර එන සද්දේ මේ අසවලාමයි මේකට මම මෙහෙම කරන්න ඕන කියලා පටන් ගන්නවා. ඒ නිසා සාරිපුත්‍ර සාරි සඳහන් කරනවා සද්දයක් සද්දයක් කියන මට්ටමේ ඉඳලා ඇහෙනවා ඇහෙනවා කියන මට්ටමට ආවොත් මේ ඇහිම සිටින්නේ සද්දේ 133ක් වරගෙන කම්බරයත් උදව් කරගෙන විඥානයත් උදව් කරගෙන ස්පර්ශය පදනම් කරගෙන කිව්වොත් මේ ස්පර්ශ කොච්චර වෙනෙන සුළු එකක්ද කියලා. කොච්චර අනිත්‍ය දෙයක්ද? දුක් දෙන දෙයක්ද කියලා කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒ වෙලාවේ කොට ගහගන්න පුටු කරගන්න දෙයක් ස්පර්ශය කියන්නේ. අදිශියවත් එහෙම කර කර ඉන්නකොට මතුරෙක් ආවොත් කඩියෙක් ආවොත් ඇහිල්ල නෙවෙයි සිද්ධ වෙන්නේ කයට යනවා හිත. මෙන්න මේ විදිහට ස්පර්ශය අල්ලගත්තොත් මේ ස්පර්ශය හේතු කරගෙන රසපච්චා වේදනා කියන විදිහට ඇතිවෙන වේදනාව ඒක අනිත්‍ය වෙන්න වෙනවා. මූලික හේතු අනිත්‍යයි. මේ වේදනා මත පදනම් කරගෙන තමයි අපි අතීතයේ එවාගේ වැනෙන සුළු වේදනා පදනම් කරන තමයි අපි සංඥා ස්කන්ධය ගොඩනගා ගන්න තියෙන්නේ. හැඟුම් ටික ඔබ යමක් පිළිබඳව හැඟීම් ඇති කරගන්නවා.
ඒකෙන් තමයි මේ අද ඇහෙන සද්දේ පෙරලා ගන්න. එතකොට ඒ විඥාණය ඒ සංඥාස්කන්ධයට හිත යොදාගෙන සද්ද පිළිබඳින සංඥාට හිත යොදාගෙන ඇහැට යන්න දෙන්න නැතුව කට යන්න දෙන්න නැතුව හිත රැකලා ඒ හිතේ තියෙන ප්‍රවාහයේ සංස්කරණය කරන්නේ සංඥා සංස්කාර ස්කන්ධේ නම් ඒක විශේෂ ඇල්මක් තියෙන්න ඕනේ මේ ඇහෙන කතෝර සද්දෙට නැත්තම් මිහිරියාවට. ඒක නිසායි ඒකට ප්‍රමුඛතාවය දෙන්නේ නැත්තම් සංස්කාර ස්කන්ධයට පුළුවන් ඕන රූප බලන්න ඕනම් ගඳ බලන්න රස බලන්න පහස ලබන්න. නමුත් මේක මොකද්දෝ සංසාරගත බැම්මකට නැත්තම් තණ්හාව නිසා හෝ ද්වේෂය නිසා අර සද්දෙම අහන්න කැමති අනෙක් ඉදරන තැන නොති. අන්නේ එතන සංඥා සංස්කාර ස්කන්ධේ වැඩ කරන්නේ අපි කියලා දීපු තාලයකටවත් එනනම් පෙරනිමිති කියන්න පුළුවන් තාලයකනේ සම්පූර්ණ ආභෝගකින් වැඩ කරන්නේ. එතකොට මේ සංස්කාර ස්කන්ධයත් අනිත්‍යතාවයක් වෙන්නේ. ඉතින් මේක අහනවා මේක දකිනවා මේක සද්දේ මේක කම්බෙරේ අනම්මනක් කියලා වෙන් කරලා පෙන්නන විඥාණය කියන්නේ චිත්ත tattvaya පුතුමාකාර විදිහට මේ වටත් වැඩිය බොහොම සීක්‍රින් වැඩ කරනවා. මන්නේ විදිහට බලන්න ගියාම මේ අහුම්කම් දෙනවා කියන වැඩේ කර්කශ හෝ මිහිරි භාවයේ පැත්තකට දාලා සංසාරයේ ඉස්සල්ලාමතාවට සිදුවින යාන්ත්‍රණය දැක්කොත් දැකගත්තොත් පුදුමාකාර විදිහට හිත සමාධිගත වෙන්න පුළුවන්, වීර්යය වැඩෙන්න පුළුවන්, සතිය වැඩෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන්නේ මොකද්ද? අර කර්කශ සද්දේ නිසා හිත දුෂ්‍ය වෙලා රාග දෝෂ මොහ ගොජදාන්න පුළුවන් එකේ ඒක කර්කස වුණත් මිහිරි වුණත් ඒ මතින් වීර්ය වඩා ගන්න සතිය වඩා ගන්න සමාධිය වඩා ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේක තමයි ශාසනය කියලා කියන්නේ. ශාසනය කරනවායි කියලා කියන්නේ මෙන්න මේකට. ඉතින් ඒකටම සාර්ථක සඳහන උඹට ගහනවා. කවුරු හරි ගහනවා. ගහනකොටත් ඒ ඇති වෙන වේදනා ඒ වගේ දේවල් දිහා බලනකොට ඒ ගැහීම නිසා ඇති වෙන ද්වේෂය ඕ වෙන මොනවාක්වත් වෙන විදිහට මේ ශරීරය කියලා මේ කොටස මම කියාගත්ත නිසානේ මේ වේදනාව මගේ වෙන්නේ. ওই ගහන ගහිල්ල ගහකට ගැහුවොත් ගලකට ගැහුවොත් මට වේදනාවක් එන්නේ නැහැ. මේ කොටස මගේ කියාගත්තා. නමුත් ඒ ගහපු එකේ දොස් දෙක දෙක හිටියා මිසක්ක මේ ගැහිම අපි ස්පර්ශ කරන්න නැහැටි වේදනාව විඳින හැටි හැඟුම් ගන්න නැහැටි මොකක්වත් අපි දන්නේ නැහැ. මේ දෙකටම ගැළපෙන නිදර්ශන වශයෙන් කියනවනම් සරුවචනාංශයේ සඳහන් කරනවා අහං නාගෝව සංගාමේ ඡාපාතෝ පතිතං සරං අතිවාක්‍යං තිතික්කිස්සං දුස්සීලෝහි බහුජානෝ. උන්වහන්සේ මේ සාරාංශය කල්පලක්ෂයක් පෙරම් පුරලා කාටවත් කෙලේශක් නොපදිනා තාලෙට කාය කර්ම වචී කර්ම මනෝ කර්ම වර්තන උත්තමයන් වහන්සේ. නමුත් යුදටවන් ඇතෙකු කරා දුන්නෙන් වීදී එන්නා වූ ඊතල වගේ මගේ ඇඟට දිගටෝම රොස්පරොස් වදිනවා කියලා සගතන් සඳහන් කරනවා. අහං නාගෝ සංගාමේ සංග්‍රාමගත නාගරාජෙක් නැත්නම් ඇත්‍රජෙක් වගේ ඡාපාතෝ පතිතං සරං දුන්නෙන් වීදී එන ඊතල මට වදිනවා. අතිවාක්‍යං තිතික්කිසම මේ පඬිතයන්ගේ පඬිත අතිවාක්‍ය මම ඉවසනවා මොකද බොහෝ දෙනා දුස්සීල නිසා. ඉතින් සරුවචනාචේ බුදු වුණාට පස්සේ ඒ වගේ අතිවාක්‍ය වලට ඉවසීමේ ශක්තියක් උන්වහන්සේට යොදවන්න උනායි කියලා කියන්නේ කොච්චර දෝ බුදුන් දැක්ක බුදු උනායි කියලා හරියන්නේ වයින ගතියක් තියෙනවා. ඉතින් නිසා අපි ඊටදී බොහෝම කෙලෙස් සහිත කර්ම වේග සහිත කෙනෙකුට අපිට බලාපොරොත්තු වෙන්න බෑ හැමදාම ස්තුති ලැබෙයි කියලා. එනිසා බුදුහාමුදුරුවෝ දීලා තියෙන ආදර්ශයෙන් සත්‍යයක් කියලා කර්කස භාවයක් එනකොට ද්වේෂයම ප්‍රතික්‍රියාවම බාහිරවත්ීවම වෙනව වෙනුවට සාසනය කරනවායි කියලා කියන්නේ මේක වෙන ඇත් බලන්න. ගහන එකත් ඒ වගේ. ඔය පුන්නමන්තානි බුදුහාමුදුරුවෝ කාමතහන් අරගෙන සර්වචන ඥානව බකොහෙද යන්නේ කමඨාන් සුද කරා. ඒක කියනවා සුනාපරන්ත දේශයට යනවායි කියලා. සර්වචනනි කියන ඔබ දන්නවද සුනාපරන්ත ඉන්න මනුස්සය හරියම ඡණ්ඩයි පරුසයි. දැන් ආරම්භනේ එක ප්‍රශ්නයක් නෑ සවංශ මම යනවා. හොඳයි මේ මිනිස්සු උඹට නිෂ්කාරණේ බැන්නොත් අප්පා සවංශ මම කල්පනා කරනවා මිනිස්සු බැන්න විතරනේ මට ගැහුවේ නෑ නේ කියලා මම බොහොම සන්තෝෂ වෙනවා. ඊට පස්සේ සර්වචනනි කියන හොඳයි එහෙම උඹ කරබණ ඉන්නවා කියලා බැනලා නැතර වෙනත ගැහුවොත් එතකොට කල්පනා කරනවලු මේ මිනිස්සු මට අතින් ගැහුවා මිසක් අ පොල්ලකින් ගැහුවේ නෑ. එහෙම නැත්නම් හෙල්ලකින් පිටේ නැහැ. ඒ නිසා ඕනේ ඒකට කමන්නේ. ඊට පස්සේ කියනවා පුත්‍රජනස හොඳයි මේසු ඒකත් දණන් ගන්න තුලට පොල්ලකින්ම ගන්න. නැත්නම් කඩුවකින්ම කොටනවා. ඊට පස්සේ සම්පූර්ණ මන්තානි පුත්තහාමුදුරුවෝ කියනවා හරි ඉතින් ගැව්වා විතරනේ කෙටුවා විතර මැරුණේ නැහනේ. ඒ නිසා මම ඒක ඉවසනවා. ඊට පස්සේ කියනවා හොඳයි මැරුණා. අනේ ස්වාමීන් වහන්සේ මේ ජීවිතයේ මේ ගත කරන ජීවිතයේදී කල්පනා කරලා බලනවා නම් මේක නිස්සත් නිජීව භාවයේ දැනගෙන මැරුණත් සැපයි ඒක නොදැන ජීවත් වෙනවා කියන්නේ. ඒ නිසා මම මේ මරණය බොහොම සතුටින් බාර ගන්නවා. මට ඒක මේ ධර්ම අවබෝධය පිණිස නැත්නම් මේ ශාසන කිරීමට හේතුවක් වෙනවා නේද කියලා සර්වඥාන්සේ සාදුකාරයි. ඥානරාම ස්වාමීන් මට කියනවා ඉතින් කියලා කතාව හරියට පුන්නමන්තානි පුත්හාමුදුරන්ට කලින් කියලා දීලා වාගේ උත්තර දුන්නයි කියලා ඉතින්. ඒ තරමටම යෝගාවචරයි. ඒක සාරිපුත්‍ර සාන්ත මෙතෙන්දි කියනවා ගැහුවොත් ඒ වගේ ඒත් කල්පනා කරන්නයි කියලා සර්වඥාන්සේ අපිට කියලා තියෙන්නේ. හරස් කපන කේතකින් දෙන්නේක් දාලා කපද්දී කේන්ති යනවනම් ඔබ සාසනය කරන කෙනෙක් නෙමෙයි. නිසා මට බැරි නම් මේකේ පේන තියෙන මගේ තියෙන මේ සාසනික හැඟීම අඩුකමයි. එනිසා මම සාසනික හැඟීමක් ඇති කරගන්න ඕනේ. ඒ කපන වෙලාවේදී ඉරණ දෙන්න කපන දෙන්න දිහා බලන්නේ නැතුව තමන්ගේ වේදනා මට්ටමේ. එන දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් මේ දෙක කියන්නේ විඤ්ඤාතේ මුතේ මුත මත්තන්. ඒ ගන්ධ රස පහස එතනින් නැතර කරන්න පුළුවන් නම් එහෙනම් නිවන ලබයි. එහාට ගිය ගමන් අජත්ත මට්ටමින් පොඩ්ඩක් එහාට ගිය ගමන් අපි මනුෂ්‍ය දෙන පැත්තේ හිත යෙදුනා නම් ඉතින් අමාරු වැඩේ. ද්වේෂයට වැඩේනවා. ඉතින් ඒ විස්තරය සම්පූර්ණයෙන්ම වෙන විදියකට සාරිපුත්‍ර සඳහන් කරනවා යම් වෙලාවක මදුරු එක් කරනකොට කැස්සක් ඇහෙනකොට කාකරි භාවනා කරනකොට ඕසක්ම කරනකොට වේදනාවක් කරදරයක් එනකොට අපිට පුළුවන් වුණා නම් ඒ කෙරෙහි අපි දක්වපු ප්‍රතිචාරය දිහා බලලා ඒක ක්‍රියාත්මක වෙච්ච හැටි එතනින් නතරකරනද ඒ පුද්ගලයාට පුදුමාකාර ආත්ම ශක්තියකුත් සතියකුත් වීර්යකුත් සමාධියකුත් ලැබෙනවා. එතකොට යාට සතුටු වෙන්නේ කියලා තියෙනවා මම අචිනා ශාසනික වැඩක් කරයි කියලා. එතන වටිනා කුසල කර්මයක් කරගත්තා. නැත්නම් වටිනා විදිහට දුක්ඛ සත්‍ය අවබෝධ කරයි කියලා. ඇත්තට මෙතනදී යමක් නොකර සිටීම ප්‍රතික්‍රියා නොකර සිටීමයි තියෙන්නේ. නමුත් ඒ පුද්ගලයා ඒක නොකරේ කොහොමද? ඒ තමන්ගේ චේතනා තමන්ගේ සීමාව ඇතුළත ඇත වැඩි නතර කරගන්න. ඉතින් ඒ විදිහට කරනවා නම් ඒකට උඟා කුදව් වෙනවා මේ ධාතු මනසකාර වශයෙන් ඇතුළත පිළිබඳ අවබෝධය. ඒ වාගේම ඒ ධාතු වශයෙන් බලනවා නම් කෙනෙක් කෙනෙකුට කරන දෙයක් මේක නෑ. වර්ණ කර්මානුරූප ක්‍රියාත්මක වෙන පිළිවෙලක් තියෙන්නේ. ඉතින් ඒ කර්මය දැන් ගිවිලා යන වෙලාවේදී අපි අසතිමත් අසංවරව ඒකට තවත් ප්‍රතික්‍රියා කරන ගත්තොත් වෙන්නේ මොකද? ගෙවන කර්මයේ මතින් අලුත් කර්ම රැස් කරනවා. ඒක කද්දාකත් යෝගාවචරයට ගැලපෙන්නේ නැහැ. අමාරුයි තමයි. ඒක තමයි යෝගාවචරය ගැලපෙන තැන. ඕනම කර්මයක් ගෙවෙන වෙලාවේ සතුටු වෙන්න ඕනේ. දරා කියා ගන්න බැරි කර්මයක් දැන් ගෙවෙනවා. මේක නොදැනුවත්කම නිසා වෙච්ච දෙයක්. ඉස්සර දැන් මේ ගෙවෙන වෙලාවේදී අනේ මගෙන් කාය කර්ම නැත්නම් කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත නොවේවා. ගහක් ගලක් වාගේ හරියට වතුර අසුචි වඩනට නොකැලසි පවතිනවා කුලඟ අසුචි ගඳ ගෙනිච්චයි කියලා නොකැලසි පවතිනවා වගේ මගේ හිත නොසැලී ධාතු මට්ටකින් පවතන්න පුළුවන් නම් ඒ නැවත නැවත සාරිපුත්‍ර සඳහන් කරනවා සාසනීය කරනවායි මේක තමයි සාසනීය කියලා කියන්නේ මේක තමයි අපි කරන ලොකුම කුසලය ඒක සඳහායි මේ ආස්වාස් ප්‍රසවාස වාතය අංගමංගානුසාරි වාතය තුලින් ධාතු මනස්කාරය තුළින් අපි ගෙනියන්නේ මේක නිස්සත්ත්ව නිජීව ශූන්‍ය තැනක නතර කරාන අපි මේ කරන ප්‍රතිපදාවේ ප්‍රතිපල එන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක මේ පිළිබඳව මූල දැනුමක් නැති කෙනාටත් අර දන්න සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටි කියලා කියන එකයි බාහිරෙන් ආපු දේවල් අනුන්ට මේක ප්‍රතික්‍රියා කරන්න ඕනෑ කියන වැරදි අදහසක් තියෙනවනම් බොහොම අමාරුයි මේ ගමන යන්න. ඒ වගේම සාරිපුත්‍ර සර්වචනාසට ඒක කාටවත් පටවන්නත් බෑ. සාරිපුත්‍ර සෝහංසරත් බෑ. හැබැයි කරුණාවේ මෛත්‍රී යෝජනාවක් වශයෙන් දෙන්න පුළුවන්. ආර්ය පරිශීනාවක් වශයෙන් උත්සාහ කරලා බලන්න ඉතින්. උත්සාහ කරලා බලන කොටත් අර පස්සේ කියපු විදිහට ගුටි කන වැඩ පැනුම් අහන වැඩවලදී හිතපත් ගන්න අමාරුයි. නමුත් මේ සද්දයක් වේදනාවක් කරේමේදී ආනාපානේ පැවැත්වීමේ ප්‍රතික්‍රියා නොකර මේක තමයි දිනු කරගෙන යන්නේ.
ඇත්තම කියනවා සක්මණින් ගන්න අත්දැකීම පරියන්කෙන් ගන්න අත්දැකීම සක්මණට දා ගන්නකොට මේක ටිකක් දුරයි. සක්මණේ අත්දැකීම එදිනදා වැඩවලට යනකොට ඊට වැඩිය දුරයි. එදිනදා වැඩන එක වලින් මේ භාවනා මැද ස්ථාන එදින වැඩනෙකින් තමන්ගේ සාමාන්‍ය එදින වැඩවලට යනකොට තව තවත් ඝන බහල වෙනවා. මේක වෙන්න 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 බාහිරින් එන කෙනෙහිලි වැඩි වෙනවා වගේ හිතුණට ඒක ඇත්තටම අපට අපේ දක්ෂතාවය නැත්තම් ඉවසීමේ ශක්තිය දහතු මනසකාර වශයෙන් බැලීමට කෙරෙන ආධාරක ධර්මයක් තමයි ඉන්න සිටේ. එනිසා දවසක අපි ස්තුතිවන්ත වේවි. අපි මෙතෙන්ට එනකම් මේ ඉවසීමේ ශක්තිය වඩා ගන්නට අපට උදව් කෙරුවේ හිතවත්ෝ මිත්‍රයෝ නෙවෙයි. වෛරක්කාරයෝ. දඬුවම් කරපු ඇත්තෝ. මේ කට්ටිය මේ හැංගීමකින් තොරව අපිට මේ දේ කරපු නිසා තමයි අපිට මෙතෙන්ට එන්න පුළුවන් වුනේ. ඒක නිසා අපිට ස්තුතිවන්ත වෙන්න වෙනවා යත්තන්ට. අර හොඳ කුචිත්‍ර කල්යාණ මිත්‍ර අපිට බණ කියලා දුන්නා. නමුත් ඒ ක්‍රියාත්මක කළ බලන්න පරිශ්‍රණ ලබා දෙන්නේ මේ එන්ජාය වාක්‍යයක් හරි ගානක් ගෙවන්න වටිනවා. මේ මාස කරපු සේවය කිසිම වුණොකම උත්තරව ගානකම උත්තර කරපු නිසා ඒ නිසා මෛත්‍රී භාවනා කරනකොට ඒ වෛරක්කාරයෙන්ද මෛත්‍රී කරනවා. ඒ නිසා අන්‍යාගමික වේවා වෙන ලිංගික වේවා වෙන ජාතියක හෝ වේවා කොයි කෙනාගෙන් අපිට ඒකට ඕන උපකාරය ආධාරය ලැබෙයි ගන්න. අන්‍යකර සූදානම ගත කරන්න හැම වෙලාවකදීම මේ ධාතු මනස්කාර ගුණය පවත්වාගෙන ගියොත් මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ඉච්ඡරම පාරමිතා පුරන්න ඕනද කියලා හිතනවා. මේ සක්කාය දිට්ඨිය වැඩ කරන හැටි, මිත්‍යා දෘෂ්ටි වැඩ කරන හැටි, එහෙම නැත්නම් මේ හිතේ වංචනික ධර්ම වැඩ කරන හැටි හොඳට දැනගත්තොත් ඒක ඉච්ඡර දුරුදි කියන එකක් නෙවෙයි. එන හැයට දිගටම තියෙන එක. ඒක බලාගෙන ඉන්න අවදි භාවය වැඩි කරගන්නයි අපි මේ උත්සාහ කරන්නේ. භාවනා කරන්නේ, සක්මන් කරන්නේ, එදිනෙදා වැඩ සිය පිටවන්නේ, ධර්ම සාකච්ඡා කරන්නේ, බණ අහන්නේ. ඉතින් මේිට වැඩි දක්ෂ ක්‍රමයක් නැත්තේ. ඉතින් මේක වෙනකොට මුගව දෙනකොට හිතන්න පුළුවන්. වෙනසට වඩා දුක් කරදර හොඳට තීව්‍රව ප්‍රණීමේ විශේෂව වැටෙන ගතියක් තියෙනවා. ඒක ඇත්ත. ඒ මොකද තුවාලේ තියෙන කොට රිදෙනවට වැඩිය තුවාලේ වනමුකේ පෑදුවාට පස්සේ හුලං වැදුනක් දානවා. ඉතින් වනමුකේ පාදන්න නැතුව බෙහෙත් යන්න බෑ. එනිසා මේ භාවනා කරනකොට වනමුකේ පෑදෙනවා. හැමදේම මේ විස්තර වශයෙන් විස්තරණය වෙන්න පටන් ගන්නවා. ඒක නරකකට ගණන් ගන්න එපා. ඒක වැඩි කරගන්න යන්නත් එපා. පැමිණිච්ච අවස්ථාවේදී වඩ වඩා සතුටුමත් වෙන්න මේ සෑම දෙයක්ම ආධාරූපකාර කරගන්නයි මේ කොටස් සාරිපුත සාදී ඉදිරිපත් කරන්නේ. එනිසා ආද ධර්ම කොටාසියත් තම තමන්ට ඒවා පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්නට ආධාරකයක් ආලෝක ධාරාවක් වාටපත් වේවා කියන ප්‍රාර්ථනාවයි. නිමිත ධර්ම දේශනා ආද නැත කරනවා සිට දිනාටම සැනසීම මුදා වේවා කියන ප්‍රාර්ථනාව. නිස්සාරණ වනයේ ආරණ්‍ය සිංහාසන වාසී පූජ්‍යපාද ගරු උදේවිදකම ධම්මජීව ස්වාමීන් වහන්සේ